තෙරුවන් සරණයි හැම දෙනාටම හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ සෙනසුරාදා දින යන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 6 වෙනි සෙනසුරාදා දවසයි. ඉතින් අද දවසේදීත් අප කෙරේ අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා අතිපූජනීය ඉලුකේගම අත්දස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් පසුගිය කාල සීමාව තුළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට ඉතා අගනා උතුම් වූ ධර්මය පහදා දෙමින් සිටිනවා. විශේෂයෙන්ම මේ දිනවල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පටිච්ච සමුප්පාදයේ සූත්‍රාර්ථ භාජනීය සහ අභිධර්ම භාජනීය ලෙස විස්තර කරන ධර්ම සාකච්ඡා මාලාව අපි පවත්වමින් සිටින්නේ. ඉතින් අද දවසේදීත් මේ රැස්වෙන සියලුම දෙනාම වෙනුවෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් පාද නමද මම ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒ උතුම් වූ දේශනාව අද දවසේදීත් අපට පවදා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අදත් අපි පටිච්චසමුප්පාද සූත්‍රය පාදක කරගෙන යන දේශනා මාලාවේ තවත් එක් අලුත් පියවරකට සූදානම් වෙලයි අපි පටන් ගන්නෙ. මෙතෙක් අපි කතා කරගෙන ආපු දේශනාවන් අවිද්‍යාව සංකාර කියන පද දෙක අපි කතා කරා. ඒකේ ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ සංඛාර පත්‍යා විඥානං කියන මේ කාරණාව, මේ පද වර්ණාව තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. අපි මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඉස්සරලා අපි මේක සංඛාර පදය හා සම්බන්ධ වෙලා තියෙන නිසා පුංචි මතක් කිරීමක් අපි පෙර කාරණාවේදී අපි කරගෙනම මේකට අපි ප්‍රවේශයක් ගමු. දැන් මේ කතා කරගෙන ආවේ සංඛාර කියන මාර්තුකාව. සංඛාර මාර්තුකාව යටතේ අපි කතා කරේ සංඛාර පදේ. අපි ඒක සාමාන්‍ය මුල් සිහිපත් කිරීමක් කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංඛාර. අපි කොටස් තුනකට කැඩුවා, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිච්ඡාභි සංඛාර කියලා. ඒ සංඛාර තුන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා නැවත බෙදීමට ලක් වෙනවා කියලා අපි සඳහන් කරා. මේ පෙළ දහමේ තියෙන එක ඔබට මේ පේන්නේ පෙන්වන්නේ. එතකොට ඊට පස්සේ මෙතන අපි ගත්තා පුඤ්ඤාභි සංඛාර කියලා කුසල සංචේතන, කාමාචර, රූපාවචර, දානමය, සීලමය, භාවනාමය, අවමුචිත පුඤ්ඤාභි සංඛාර කියලා. එතකොට පුඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ කුසල සංචේතනාවන්, දානමය හෝ සීලමය, රූපාවචර, කාමාවචර, රූපාවචර කියන මේ. අපුඤ්ඤාභි සංඛාර හැටියට පෙන්නන අකුසල චේතනා, කාමාවචර අකුසල චේතනා. ඊට පස්සේ ආනිජ්ජාභි සංඛාර හැටියට පෙන්නේ අරූපාවචර කුසල චේතනා, ආනිජ්ජාභි සංඛාර හැටියට පෙන්නේ. එතකොට මෙතන අපි කිව්වා කාය සංචේතනාව කාය සංඛාර, වචී සංචේතනාව වචී සංඛාර, වචී සංචේතනාව. ඊට පස්සේ මනෝ සංචේතනාව චිත්ත සංඛාරයේ හැටියට තමයි කතා කරේ. එතකොට මේ කාය සංඛාර කියන එක අපි හැදුවේ කාය කර්ම. දැන් මෙතන තත්ත්වගතම කාය සංඛාරෝ, කාය සංචේතනා කාය සංඛාරෝ මෙතන යටම තියෙන, වචී සංචේතනා වචී සංඛාරෝ, මනෝ සංචේතනා චිත්ත සංඛාරෝ කියලා සඳහන් වෙනවා. මේක මොකියොත් එහෙම ගත්තොත් මේ ටික. එතකොට මේ ටික තමයි කතා කරන්නේ. එතකොට කාය සංචේතනා නැවත අපි කිව්වොත් මේකම කාය කර්ම කියලා අපිට කියන්න ඕන. කාය සංචේතනා තමයි කාය කර්ම කියලා අපි දැනගෙන තියෙන්නේ. වචී සංචේතනා තමයි වාචා කර්ම කියලා හැටියට සඳහන් කරේ. ඊට පස්සේ චිත්ත සංඛාර හැටියට අපි මනෝ කර්ම හැටියට සඳහන් කරා මේ කර්මපත වෙන අවස්ථා. එතකොට මේ කර්ම ටික තමයි කතා කරේ. අවිද්‍යාව නිසා උපදින කර්ම ටික අපි කතා කරා. එතකොට මේ කර්ම හැටියට කතා කරේ අනාගතයේදී සුදුසු අවස්ථාව ලැබුණොත් මති මතු ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් හැකියාව තියෙන ධර්ම තමයි මේ දැන් අපි මෙච්චර කාලක් කතා කරේ. එතකොට ඒ කර්මවලට ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක කියන දෙකම ලබා දෙන්න පුළුවන්. අකුසල කර්ම වලට අනිෂ්ඨ විපාකත් කුසල කර්ම වලට ඉෂ්ඨ විපාකත් ලබා දෙනවා. එතකොට ඒවා අපි තුන් භූමිය අනුව කතා කරා, කාමාවචර රූපාවචර අරූපාවචර කියලා. එතකොට ඒකේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක හැටියට සඳහන් කළා. එතකොට අකුසල කර්ම වලින් ප්‍රවෘත්ති විපාක හැටියට උපන්න ජීවිතයේදී දුක් විපාක ගෙනදෙනවා. ඒක ජීවත් වෙනකොට තමන්ට ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැනඳුම් ඒවා දුකසේ උපයා ගන්න වෙන බව. මනුස්ස ලෝකේන සතර ආපාය නම් ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන්න වෙන බව එතන අපිට මේ ප්‍රවෘත්ති විපාක හැටියට ප්‍රතිසන්දිය වශයෙන් එයා අපායේ තිරිසන් සතෙක් හෝ නිරිසතෙක් වශයෙන් ඉපදීම ප්‍රතිසන්දි විපාක. ඒ විදිහට මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා ඉපදීම ප්‍රතිසන්දි විපාක කුසලයේ නිසා. ඒ මිනිසයා වෙලා ඉපදුනන් පස්සේ මිනිසයා කියලා කියනකොට එයාට මේ කුසලා කුසල කර්මයන් එයාට විපාකව මිශ්‍රව ලැබෙනවා එයාට. එතකොට මිනිසෙක් වෙලා ඉපදුනහම එයාට මනුස්ස ජීවිතයේ තුල ආහාර පාන, ඉඳුම් පිටුම්, ඇඳුම් පැළඳුම් මේ ආදී රූප ශබ්ද ගන්ධ ආදී මේවා සුවසේ හොඳ දේවල් ලැබෙනවා නම් ඒවට අපි ඒවට මේ කුසලයේ තියෙන ඉෂ්ඨ විපාක හැටියට පෙන්වනවා. ඒ වගේම වරින් වර තමන් සසරේ කරපු අකුසලයක් එයාට ඒ ජීවිතේ විපාක දෙන්න පුළුවන්. ඒවා අනිෂ්ඨ විපාක, ඇනුම් බැනුම්, නිന്ദා අපහස ලැබෙන්න පුළුවන්. දුකසේ තමන්ට ආහාර පාන ලැබෙන්න පුළුවන්, පාඩු වෙන්න පුළුවන්, අලාභ වෙන්න පුළුවන්. මේවා සියල්ල අකුසලේ කර්මයෙන් වෙනවා කියන එක නෙවෙයි. නමුත් අකුසල කර්මය නිසා යාට ඒ ජීවිතේ සැප දුක් මිශ්‍රව ලැබෙන්න පුළුවන්. කළු සුදු කර්ම කියලා ওই ධර්මයේ සඳහන් වෙන්නේ ඒවා. එතකොට ඒ කර්මය කියන එක අවිද්‍යාව නිසා ඇති වෙනවා. ඒ අවිද්‍යාව නිසා කර්මය සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දීර්ඝව කතා කරා. ඒ අවිද්‍යාව මේ කර්ම සිද්ධ වෙන්න ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ධර්ම පිටකේ අසාධක කරගෙන අපි කතා කරා. ඒ පිළිබඳව ඔබට දැන් ඔළුවේ තියෙන්න ඕනේ මේ ධර්මය පිළිබඳව අවබෝධය. මේ අපි තුල කුසල් අකුසල් සිද්ධ වීම නිසා අපි සසර යනවා. සසර යනකොට අපිට සැප දුක් විඳින්න වෙනවා මේ කුසල් අකුසල් නිසා. ඉතින් ඒ නිසා මේ කුසල් අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙච්ච තැන සදාතනික වූ සැපක් තියෙන ඒ කවදාවත් දුකක් නැති නිවන කරා අපිපත් වෙනවා. ඉතින් ඒ නිසා කොයිතරම් සැප විඳත් ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් කියන මේ වගේන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. කෙලස් තියෙන තාක්කල් අපිට කොයි තැනක සැප විඳත් ආපහු සතර පායට වැටෙන්න පුළුවන් බවින් අපි යුක්තයි කියලා මෙන්න මේ කාරණා අපි තුල දැනුමක් හැටියට මේ දැන් කතා කරපු දේවලුත් එක තියෙන්න ඕනේ අපිට. ඒ එක්කම මේ දුක් උපදවන සැප දුක් වශයෙන් උපදන කොතන සැප දුක් ඉපදුවත් එතන ජරා මරණයන්ගින් යුක්තයි කියන මේ දුක් ටික සකස් වෙන්නේ කෙනෙක් පුද්ගලයෙක් සකස් කරනවා නෙවෙයි. ඒවා මේ අපි තුල තියෙන අප්‍රහීනව පවතින අවිද්‍යාව, තණ්හාව ආදී මූල ක්ලේශයන් නිසා තමයි මේ සියලු දුක් නිර්මාණය වෙන්නේ. කෙනෙක් කරනවා නෙවෙයි, අවිද්‍යාව සංඛාරයේ කියන මේ දෙක පදනම් වෙලයි වෙන්නේ. එතකොට මේ කුසල් අකුසල් අපේ సంతානයේ තුල සකස් වෙන්න කොහොමද අවිද්‍යාව පදනම් වෙන්නේ? කොහොමද අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ කියන එක දැන් ඔබ ගාව මේ දේශනාව තුලින් තියෙන්න ඕනේ. ඒක අපි තුල මේ දැනුමක් වශයෙන්, ඒක අපේ දැනුම කිව්වහම ඒකට ප්‍රඥාව වශයෙන් අපිට ඒක අපේ තුල අපේ ජීවිතය හදාගන්න යොදාගන්න පුළුවන් ධර්මඥානයක් වශයෙන් අපි තුල ගොඩ නැගිලා තියෙනවා. ඒකයි අපි මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන එක. හුදු මේ වචන ටිකක් ඉගෙනගෙන ඒක විස්තර කරන්න පුළුවන් බව නෙවෙයි. අපි ගාව මේ ප්‍රඥාව කියන එක ගොඩ නැගුණාම ඒ ප්‍රඥාවෙන් සියලු උපද්‍රවයන්ගෙන් අපි මුදනවා. සියලු අහිත දේෙන් අපිව අයින් කරනවා, හිත දේට ලං කරනවා, අහිත දේෙන් ඈත් කරනවා කියන කාරණාව මේ සති ප්‍රඥා කියන දෙක එකතු වෙලා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි තුළ තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක දැන් අපි ගාව නුවණක් වශයෙන් තියෙනවා. ඒ අවිද්‍යාව කොහොමද මේ කර්ම රැස් වෙන්න ප්‍රත්‍ය වෙන්නේ? ඒක අපි කතා කරා. ආසේවන ප්‍රත්‍ය, උපනිස්සේ ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය කියලා මේ වගේ ඔබට මේ නැවත නැවත මේවා අහලා ඔබ මේවා ප්‍රඥාව දියුණු කරගන්න ඕන. එතකොට මේ මෙතෙක් කතා කරපු දේවල් තුළින් අපිට ඔන්න ඔය කියන ඥානයක් අපි තුල సంతానගතව තිබුණොත් තමයි මෙතෙක් කරපු දේෙන් අපි අපේ ජීවිතයට යම් ප්‍රයෝජනයක් ගත්තා. මොකද්ද අපේ ජීවිතයට ප්‍රයෝජනේ? සසර දුක් උපද්දවන කර්ම ටිකක් තියෙනවා නම් මේ කර්ම අනාත්මව හේතුඵල ධර්මානුකූලව සකස් වෙන්නේ මෙන්න මේ ආකාරයටයි. මේ ආකාරයට හිටියොත් මේ දේවල් වෙනවා, මේ ආකාරයට හිටියොත් මේ දේවල් වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදාය ඉදං උප්පච්චති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධාය ඉදං නිරුච්චති. මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔන්න ඕක අපි තුල හොඳට පැහැදිලි වෙන්න ඕනේ මේ කියන කාරණා. එතකොට තමයි අපිට ඊළඟ පියවර අපේ සාර්ථක වෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන අංග 12 කතා කරලා ඉවර වෙනකොට තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. තමන් මේ සත්වයේ පුද්ගලයේ කියලා අපි මේ තරක් හිතාගෙන ඉන්න තැනක මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාද සිද්ධාන්තයක් නේද මේ රෑ දවල් දෙකේ සිද්ධ වෙන්නේ? මෙහෙම හේතුඵල ධමක ක්‍රියාවලියක් නේද තියෙන්නේ කියන එක පදනම වෙනවා. ඒ පදනම ඔබ ගොඩනගා ගන්න නම් මේ කියපෝ දේශනාවන් වැටහෙච්ච නැති තැන් නැවත නැවත අහලා ශ්‍රවණය කරලා ඒව අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ආපහු ප්‍රශ්න අහලා හරි කමන්න ඒව සාකච්ඡා කරලා හරි මේ අවබෝධය ඇති කරගෙන ඔබ ගියොත් පියවරෙන් පියවරට, එතකොට ඔබට මේක අවසානයේ යනකොට ඔබට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. නැත්තම් මේවා අපි ඒ වෙලාවේ පරිපූර්ණ කරගෙන නැත්තම් මේක YouTube එකේ තියෙනවනේ, මේක අහන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තාම හරි කියලා ඕක අපි ටික ටික පස්සට දැම්මොත් අපේ එන දේවලුත් එක්ක ප්‍රශ්නත් එක්ක මේ ඔක්කොම ටික ටික පස්සට යන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සසර අපි මේ තාක් මේ අති දීර්ඝ කාලයක් සැරිසැරුවේ මෙන්න මේ විදිහට අපි නොදැනුවත්වම මේවා පස්සට දාපු එක. නිසා ඔබ එදිනෙදා සම්බන්ධ වෙනවා නම් එතකොට මේකෙනුත් ඔබට අනිවාර්යෙන් දැනුමක් එනවා. නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔබට ඒ මොහොතේම අහගන්න පුළුවන්. මොනහරි ක්‍රමයකින් අහගන්න පුළුවන්. එතකොට ඒ වගේ උත්සාහයක්, අධික උත්සාහයක් මේ ධර්මයේ අවබෝධ කරගන්න ඔබට තියෙනවා. ඒ උත්සාහය අපි මද නිසානේ බුදුවරු කොයිතරම් ප්‍රමාණයක් අපි පහු කරගෙන ඉන්නේද? ඒ බුදුවරු හැමෝම අපේ හිත ගැන දකින්නේ නැති. නමුත් අපි ගාවේ ප්‍රඥාව හේතු සම්පත් නොතිබුණු නිසා ඒ බුදු එක බුදු කෙනෙකුටවත් අපිට පිහිට වෙන්න බැරි වුණා. ඒ නිසාද අපි සසර මේ යනවා. නමුත් පිහිටක් යම් පිහිටක් අපිට තියෙනවා. ඒකයි ඔබ ආද මේ ධර්මයේ වටා එකතු වෙලා ඉන්නේ. නමුත් අපි තාම සසරනේ. ඒකට හේතුව අපේ මේ ප්‍රමාදය. අපි හැම වෙලාවෙම මේක පස්සේ කරන්න පුළුවන්, පස්සේ කරන්න පුළුවන්, පස්සේ කරන්න කියලා අපි ඒක ටික ටික පස්සට දානවා. මොකද මම මේවා කියන්නේ ඒ අඩුපාඩු මගිනුත් උනා. සමහර විට දේශනාවක් ඒ වෙලාවේ ශ්‍රවණය කරන්නේ ඒක අපි පස්සට දානවා. මේක අහවල් තැන තියෙනවනේ, එහෙම නැත්නම් පොතේ තියෙනවනේ කියලා අපි ඒ පස්සට දාන නිසාම අපේ ඉදිරි දේවලුත් ටික ටික පස්සට යනවා. ඉතින් නිසා නැවත මං මතක් කරන්නේ මෙතෙක් අපි කරගෙන ආපු දේවල් වල ඊළඟ පියවරවල් වලට යන්න ඉස්සරලා ඒවා හොඳට තමන්ගේ හිතට දාගන්න, ඒවා අවබෝධයට ලක් කරගෙන ටික ටික යන්න ඔබ පුරුදු වෙන්න. එතකොට දැන් අපි කතා කරා මේ සංඛාර කියන පදය අපි කතා කරගත්තා. මේ සංඛාර නිසා දැන් ඊට පස්සේ සංඛාර නිසා හට ගන්න තියෙන, ඊට පස්සේ අපිට තියෙන්නේ සංඛාර නිසා උපදින විඥානයේ පිළිබඳ. එතකොට සංඛාර පච්චයා විඥාන. මෙතන තියෙනවා ඔබ බලන්න, මෙතන තත්ත කතමා සංඛාර පච්චයා විඥාන. චක්කු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ගහන විඤ්ඤාණං, ජීවා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං, ඉදං උච්චති සංඛාරපච්චා විඤ්ඤාණං කියලා ඕන්න. දැන් ඊළඟ අපි අලුත් මාර්තුකාවට දැන් ආවේ සංඛාර ටික ඔන්න අපි දැන් කතා කරගත්තා. මෙන්න මේ සංඛාර මොනවද? කාය සංචේතන, කාය සංඛාර, වචී සංචේතන, වචී සංඛාර, මනෝ සංචේතන, චිත්ත සංඛාර. එතකොට අපි කය මුල් වෙලා කරන කුසල කුසල දේවල්, වචනීය මුල් වෙලා කරන දේවල්, සිත මුල් වෙලා කරන දේවල්, අපි මේවා කර්ම වශයෙන් තියෙන දස අකුසල කර්මපතය. මේ දේවල් නිසා උපදින විඥාණය තැන තමයි අපිට කතා කරන්නේ. සංඛාර පත්‍ය විඥාණං කියලා කියුවා. එතකොට විඥාන කිව්වහම ඇත්තටම මෙතන සඳහන් වෙන්නේ මේ කර්මයේ ආනුභාවයෙන් කර්මයේ නිසා උපදින විපාක විඥාන ටික තමයි. බුදුරජාණන් වහන්සේගේ සුඛාවබෝධය සඳහා විපාක විඥාණය කොටස් 6කට බෙදලා තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. එතකොට සියලු විපාක ටික මේක තුල සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට මේකේ ඇතැම් දේවල් දන්නවා, ඇතැම් දේවල් අපි දන්නේ නැහැ. ඉතින් මේ විපාක කියන දේවල් ටික තමයි අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ අද. මේ විපාක ටික සකස් වෙන්නේ මොකක් නිසාද? ඉහත කතා කරපු සංඛාර ප්‍රත්‍ය. කුසලා කුසල ආනිජ්ජාභි කියන සංඛාර ප්‍රත්‍යෙන් හටගන්න විපාක ටික තමයි දැන් මේ අපිට අද කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි එතන ඉඳන් අපි මේ කතා කරගෙන යමු. මේක තමයි පෙළ. මේකේ විඥාන 6ක් තියෙනවා. මේ විඥාන 6 ඇතුළාන්තය අපිට දැන් විස්තර කරගන්න ඕනේ. විපාක කියන්නේ මොනවද කියන එක විස්තර කරගන්න ඕනේ. ඒ විපාක වශයෙන් අපිට හම්බෙන සිත් මොනවද කියලා අපි කතා කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට විපාක ලැබෙන පිළිවෙලක් තියෙනවා. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක කියලා. ඒතකොට ප්‍රවෘත්ති විපාක කියන්නේ මොනවද? ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ මොනවද? මේ කර්මයට අදාළව ලැබෙන. එතකොට මම මේ සැරේ මේ ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක කියන එක කතා කරන්නේ නැහැ. මේ සැරේ මම කතා කරන්නේ මේ විපාක සිත් පිළිබඳව, ඒ විපාක කියන ස්වභාවය විතරයි. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක අපි ඊළඟ සැරේ කතා කරනවා. මේ ප්‍රතිසන්දියක් නැවත උපතක් සකස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ උපත සකස් වෙන පිළිවෙල පිළිබඳව අපි මේ ජීවිතේ චුතියට හෙවත් මරණයටපත් වෙලා ඊළඟ භවයක් කරා අපි හිත සකස් වෙන වැඩපිළිවෙලක් මේ අභිධර්මයේ පෙන්නවා බොහෝම ලස්සනට. මේ අවසාන මරණාසන්න මොහොත කියන එක කොහොමද අපේ సంతානයේ ගත තුල සකස් වෙන්නේ කියන එක. ඒව අපි දැනගෙන හිටියාම අපේ හරි ප්‍රයෝජනවත්. මේ කියන කර්මය කියන එක උනත් අපිට නුවණ තියෙන කෙනාට වෙනස් කරගන්න පුළුවන්. එහෙම බැරි අයට ඔබ අහලා ඇතින බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතම් සත්පුරුෂෝ මේ සතර අපායට නිරයට වැටෙන්න ඉඳමින් මේ පනාදිමින් හිටපු අය, සමහර අයට ගති නිමිති සතර අපාය තැන්වල ගති නිමිති පහළ වෙච්ච අයගේ පවා සත්පුරුෂෝ ඉදිරිපත් වෙලා එයාලා තුල අර මේ තිබුණු කර්මය වෙනස් කරලා ආසන්න කර්මයේ කුසල කර්මයක් බවට පරිවර්තනය කරලා එයාලගේ මරණය සුගතිගාමී කරපු අවස්ථා අපිට ධර්මයේ කොතෙකුත් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ සඳහා අපිට මේ ප්‍රතිසන්දිය නැවත අපේ උපත සකස් වෙන්නේ කොහොමද? මරණාසන්න මොහොත අපේ හිතේ යන පිළිවෙල කොහොමද කියන එක. එතන කර්මයේ සම්බන්ධ වෙන විදිහ, එතනදි චුතිය වෙන විදිහ, ප්‍රතිසන්දිය වෙන විදිහ මේවා ලස්සනට තියෙනවා. දැන් මම ඒක අද කතා කරන්නේ නැහැ. ඔබට ඒක ඊළඟ සැරේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විපාක කියන එක පිළිබඳව. අපි පොඩ්ඩක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. සංකාර පත්‍යා විඥානං කියන එක තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඒකේ සංකාර ප්‍රත්‍යයෙන් වන විඥාන ටික තමයි ඔබට මේ පේන්න තියෙන්නේ. මොනවද ඒවා? අහේතුක කුසල විපාක විඥාන පහ. අතන චක්කු විඥාන, සෝත විඥාන කියලා කිව්වනේ. ඒවා දැන් බෙදීමට ලක් වෙනවා. දැන් එතන සංඛාරපච්චයා විඥානං කියන එක අපි කතා කරේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා අපි හයකට කතා කරා. ඒ හය දිගහැරලා තමයි මේ තියෙන්නේ. ඒ හය තුල තියෙනවා කුසල අකුසල විපාක ටික තියෙනවා. කුසල විපාක අකුසල විපාක තියෙනවා. එහෙම දැන් මේ පටිසම්පාදයේ සඳහන් වෙලා නැහැ පෙළේ. ඒ නිසා අපි ඒවා දිගහැර ගන්නවා. එතකොට සංඛාර හැටියට අපි පදේ ගත්තනේ එතන කුසල් අකුසල් ආනිජ්ජාපි කියලා තුන් සංඛාරයක් තියෙනවා. ඒ නිසා ඒකට විපාකයක් ඒක ආකාරයෙන් ලැබෙනවා. ඒ විපාකය කියන එක එතන අපිට සකස් සඳහන් වෙලා නැහැ ඒක ලැබෙන ආකාරය පිළිබඳව. එතකොට අපි මෙතන තියෙනවා ඒ හයක් ගැන සඳහන් කරපු එකේ තියෙනවා අහේතුක කුසල විපාක විඥාන පහ, අහේතුක අකුසල විපාක විඥාන පහ, අහේතුක කුසල අකුසල විපාක මනෝ ධාතුව කියලා කොටසක් තියෙනවා, අහේතුක මනෝ විඥාන ධාතුව කියලා කොටසක් තියෙනවා, හිතක් තියෙනවා, හිත තුනක් තියෙනවා, ඊට පස්සේ සහේතුක කාමාවචර විපාක සිත් අටක් තියෙනවා, රූපාවචර විපාක සිත් පහයි, අරූපාවචර විපාක සිත් හතරයි, යන 32 ලෞකික විපාක. එතකොට අර විඥාන හයේ සංග්‍රහවේ. අන්න එතකොට ඉදිරියෙන් අපි කතා කරමු පෙළේ තියෙන විඥාන හය. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියලා අපි කතා කරගත්තානේ සංඛාරපත්තෙන් උපදින විඥාන හැටියට. එතකොට ඒ හය තුල මෙන්න මේ ලෞකික විපාක 32 තමයි එන්න ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට මේක අභිධර්මයේ නොදන්න කෙනෙකුට මේක අමාරු දෙයක්, ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි මේක ලෙහෙල් කරගෙන, විග්‍රහ කරගෙන, කතා කරගෙන යමු. හොඳයි, දැන් අපි ආයෙත් අපි විපාක කියන තැනට එමු. දැන් මේ විපාක කියන එක සංඛාර ප්‍රත්‍යයෙන් කර්මයේ අනුව ලැබෙන විපාක ටික. පින්වතුනි, මේ හේතුඵල ධම කියන එක තුළ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා කියන එක විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ හේතු ධර්මියෝ ඵල ධර්මියෝ විවිධාකාරයි. එතකොට දැන් අපි පටිච්ච සමුප්පාදේ ගත්තාම මේ පටිච්චසමුප්පාදයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ අංග 12ක් තියෙනවානේ. මේ අංග 12ම ගත්තාම ඒ අවිද්‍යාව හේතු වෙලා සංඛාරය ඇති වෙනවා. සංඛාර හේතු වෙලා විඥානය ඇති වෙනවා. විඥාන හේතු වෙලා නාම රූප ඇති වෙනවා කියලා මේ හේතුව හා ඵලයක් තියෙනවා. එතකොට මේකේ හේතුඵල ගත්තාම ධර්ම අතිවිශාල ප්‍රමාණයක් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තවත් ගත්තොත් අපි බීජයක් නිසා ගසක් හටගන්නවා. මෙතනත් තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. ගසක් නිසා ගෙඩි හටගන්නවා. එතනත් තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් හටගැනීම. එතකොට ඒ වගේ මේවා විචිත්‍ර ලෙස මේ හේතුව හා ඵලය කියන එක අපිට සඳහන් වෙනවා. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්නේ කියන එකත් ඒ වචන වලින් මම කිව්වේ. එතනත් මේ විදිහටම ප්‍රත්‍යහා උප්පන්නේ කියන එක විවිධාකාරයෙන් තියෙනවා. හැබැයි මේ සංඛාර පත්‍යා විඥානං කියන තැනත් එතනත් හේතුවක් නිසා ඵලයක් කියන ධර්මතාවයේ තමයි තියෙන්නේ. හැබැයි මේ හේතුව හා ඵලය සංඛාර නිසා විඥානේ කියන එක හේතුව ඵලයේ හැටියට කතා කරන්න පුළුවන්. නමුත් මෙතන අන්‍ය වූ විශේෂ හේතු ඵල දහමක් මෙතන සඳහන්. අන්න ඒක තමයි මට කතා කරන්න ඕනේ. මෙතන සම්බන්ධ වෙන හේතු ඵල ධර්ම කර්මයක් නිසා විපාකයක් කියන මෙන්න මේක ඒ හේතු ඵල දහම ඇතුලේ තියෙන ඉතාමත් වැදගත් විශේෂ කොටසක්. එතකොට හේතු ඵල දහම ඇතුලේ තියෙන නිසා තුලේ තියෙන කර්මය නිසා විපාකය. එතකොට මේ කර්මය හා විපාක කියන සම්බන්ධතාවය ගත්තාම එතනදී මේ විපාක ටික දැන් ඔබට හම්බෙන මේ 32ක් ලෞකික විපාක ටික ගත්තාම මේ හිත මෙතන තියෙන්නේ. එතකොට විපාක වෙන්නේ හැම වෙලාවෙම චිත්තචෛසික ධර්මයෝ පමණ. කර්මයෙන් උපද්දවන්නේ විපාක හැටියට චිත්තචෛසික ධර්මයෝ තමයි. නමුත් ඒ කර්මයට අනුව ලැබෙන කර්මජ රූප කියලා කොටසක් අපි අහලා තියෙනවා. මේ කර්මජ රූපය කර්මයට අනුව ලැබුණාට ඒවා විපාක කියන නම ඒකට දෙන්නේ නැහැ. කර්මයට අනුකූලව ලැබෙන එක කතාවක්. නමුත් විපාක කියන එකට ඒකේ ධර්මයේ සඳහන් වෙන්නේ ඒකේ මානසිකාර බවක් විපාක කියන ධර්මයේ තුල තියෙනවා. මනසිකාර බවක් මෙනෙහි කරන්න පුළුවන් බවක් චිත්තචෛසිකය ධර්මයන්ගේ ඕනොවුන්ට සම්ප්‍රයෝග සම්ප්‍රයුත්ත වන බවක් ඒ විපාක ධර්මයන් තුළ තියෙන. රූපය විපා කර්මයට අනුව ලැබුණාට ඒ මනසිකාර හැකියාවක් ඒකේ නැහැ. ඒ නිසා ඒක රූපය විපාක කියන නම ඒකට දෙන්නේ නැහැ. නමුත් විවහාර භාෂාවේ බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා මේ කර්මය පිළිබඳව. මේ කර්ම දැන් අපි කියමු කොච්චර ඇහැ කනන පුරාණ කර්ම හැටියට ඇහැ කනන ආසය දිව ශරීරය කියලා ඔහොම බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. එතකොට එතන කර්ම හැටියට ඒ රූප ටික කතා කරලා තියෙනවා පුරාණ කර්ම කියලා. මොනවද? චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මන ආයතන, මේ පුරාණ කර්ම හැටියට. දැන් එතකොට ඊට පස්සේ ඇතැම් වෙලාවලට මේ කර්මයට ලැබුණු විපාක හැටියට මේ ඇහැ කනනාසය සඳහන් කරලා තියෙනවා. ඔක්කොම විවහාර භාෂාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. දැන් අපි කියමුකෝ දැන් ඇතැම් වෙලාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්න චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හොතින දුම්මනෝ. ඇහෙන් රූප දැක සතුටු වෙන්නත් එපා සතුටු වෙන්නත් එපා කියලා තියෙනවා. දැන් අපි හොඳටම දන්නවනේ ඇහැට රූප පේන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනවා චක්කුණා රූපං දිස්වා එහෙන් රූප දැක කියලා. ධර්මයේ දන්න අපි හැමෝම දන්නවා ඇහැ කියලා කියන්නේ ඒක රූප ධර්මයක්. ඒ රූප පේනීම මේ ඇහිේ තියෙන මේ මස්ලේන හරවලට රූප පේන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ ඒ විවහාර භාෂාව. ඒතකොට අතන පෙන්නන්නේ පුරාණ කර්ම කියලා. දැන් පුරාණ කර්ම කිව්වහම ඇහැ කනනාසේ පුරාණ කර්ම හැටියට වෙනවා. ඇත්තටම කර්ම වෙන්නේ චිත්තචෛසික ධර්මිය කුසල් අකුසල් වෙන්නේ කර්ම හැටියට හම්බෙන්නේ චේතනාව පදනම් වෙච්චනේ. ඒතකොට ඇහැ කියන එක තුල චේතනාව කියන එකක් ඒ ඇහැ කියන රූප ධර්මයක් තුල නැහැනේ. එහෙනම් මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අවබෝධ කර දීම සඳහා ලෝකේ විවහාර භාෂාව යොදාගෙන තියෙනවා. ඒ නිසා අපි ඒක විවහාරය පරමාර්ථයක් හැටියට ඒක ඇතුළට බැසගන්නේ නැතුව අදාළ කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ විස්තර ටිකක් කිව්වේ මේ කර්මයේ විපාක කියන එක හැම වෙලාවෙම චිත්තචෛතසිකයන් මත පදනම් වෙලා තියෙන එක. එතකොට ඒ නිසා මේ විපාක ටික කර්මයට අනුකූලව ලැබෙන ටිකක්. මේ විපාක 32 කර්මයට අනුකූලව ලැබෙන ටිකක්. එතකොට මේ කර්මය කියන එකේ තියෙනවා උත්සාහවත් බව, වේගවත් බව, ක්‍රියාසාධක හැකියාවක් කර්ම කියන කුසල අකුසල ධර්මයන්ට තියෙනවා. දැන් අතක් එසවීමේ හැකියාව යම් හිතක් උපයෝගී අපි හිතන්නේ අපේ අත ඔසවන අත ඔසවලා එක්කෝ කාට හරි ගහනවා. එහෙම නැත්නම් අපි මොනවාරි දානමය හෝ පුණ්‍ය කර්මයක් කරනවා. එතකොට මේ අත එසවලා යම් යම් දේවල් කිරීමේ හැකියාව, කය ක්‍රියාත්මක කරලා යම් යම් දේවල් කිරීමේ හැකියාව, වචන මේ කතා කිරීමේ හැකියාව, ඒ ක්‍රියාසාධක බව තියෙන කර්ම සිත්වලට පමණයි. එනිසා ඒවා බලවත් කියලා සඳහන් වෙන්නේ ආන්නේ නිසා ක්‍රියාසාධක බවක් තියෙන නිසා. නමුත් මේ විපාක කියන එකේ තියෙන අනුස්සාහ බවක්, මන්ද වේගතාවයක්, ඒ වගේ මේ ක්‍රියාසාධක බවක් නැහැ. එතකොට මේ අත ඔසවනවා කියන එක විපාක සිතකට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි වචන කතා කරනවා කියන එක විපාක සිතකට කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් ඇතැම් විපාක සිත් තියෙනවා. දැන් සිත් ගත්තාම මේ සිත් අපි බෙදුවොත් ඇතැම් මේවායි තියෙනවා වචී විඤ්ඤාප්ති පවත්වන්න, ඉරියව පවත්වන්න හැකි සිත් තියෙනවා. ඉරියව පවත්වනවා කියලා කියන්නේ අපි තුමු වාඩි වෙලා ඉඳීම, ඇවිදීම, හිටගෙන ඉඳීම කියන එක. විඤ්ඤාප්ති කියලා කියන්නේ අපි අත එසවීම, මේ වචන කතා කිරීම, මේවට අපි විඤ්ඤාප්ති කියලා කියනවා. විඤ්ඤාප්ති කියලා කියන්නේ යම් විඤ්ඤාපනයක් කිරීමේ හැකියාව, අපි අතෙන් හෝ මේ ශරීරයේ ශරීර අංගවලින් අපි කය ක්‍රියා කිරීමේ හැකියාව කාය විඤ්ඤාප්ති කියලා. වචන පිට කරලා අපි යම් යම් දේවල් අනිත් අයට හැඟවෙන දේවල් වලට වචී විඤ්ඤාප්ති කියලා කියනවා. එතකොට මේ විඤ්ඤාප්ති උපදවන්න පුළුවන් කුසල අකුසල සිත් වලට පුළුවන්. මේ විපාක සිත් වලට විඤ්ඤාප්ති උපදවන්න පුළුවන් කමක් නැහැ. විඤ්ඤාප්ති කියලා කිව්වොත් අපි කය සොලවලා කරන දේවල්. හැබැයි මේ විපාක ඇතැම් විපාක වලට ඉරියව්ව පවත්වන්න පුළුවන්. දැන් අපි වාඩි වෙලා ඉන්නවා කියන එක මේ ඉරියව්ව හිතකින් පවත්වන්න. දැන් ඔබ මෙහෙම වාඩි වෙලා ඉන්නකොට බැරි වෙලාවත් ඔබට හිත මේ භවංග ගත වුණොත් වැටෙනවා. අපි භාවනා කරනකොට අපි දැකලා තියෙනවා සමහර විට එකපාරම වැටෙන්න යන. ඒ වැටෙන්න යන්නේ අපි තුළ තියෙන අර කුසල කුසල් ශක්තිය නැති වෙනකොට. හැබැයි සමහර විට අපි ධ්‍යානයක් ලබාගෙන කෙනෙක් හිටියා කියලා ධ්‍යාන සමාපත්තියකට සමවැදිනවා. ඉතින් අන්න ඒ අවස්ථාවට ඒ කාම ලෝකේ නම් කුසල් තමයි. නමුත් ඇතැම් විපාක සිත්වලට මේ සහේතුක විපාක වගේ මේ සිත්වලට හැකියාව තියෙනවා. ඒවට මේ ඉරියව්වත් පවත්වීමේ හැකියාව තියෙනවා. ඔබ මේක අමතර දැනුමක් හැටියට මේ විපාක කියන කාරණාවේ තේරුම් ගන්න. මේ විපාකවලට ක්‍රියාසාධක හැකියාවක් නැහැ. ඒ නිසා මේ විපාක ටික කර්මයට අනුකූලව ලැබෙන දේවල්. කර්මයේ ආනුභාවයෙන් ලැබෙන දේවල් තමයි මේ විපාක කියලා. කියන්නේ ඒ වගේ හැම වෙලාවෙම තියෙන මන්දෝසායි බව. එතකොට අපි විපාක ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. විපාක ප්‍රත්‍ය ශක්තිය කියලා එකක් තියෙනවා. ඒක මේ විපාක සිත්වල තියෙනවා. එතකොට ඒ කර්මයට ලැබුණු සිත් ටිකක් තියෙනවා නම් ඒ සිත් ටික කර්මයේ අනුභවයෙන් ලැබිච්ච දේවල්. මේවා අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි උපතින්ම ලැබුණු අපේ මේ manussකම කියන එක කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න නම් මහා ලොකු කර්මයක් සිද්ධ වෙලා මේ ප්‍රතිසන්දි මේ විපාක ශක්තිය වෙනස් වෙන්න ඕන. දැන් එහෙම වෙන්නේ නැහැ. කලාතුරකින් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. සෝරෙය සිටුවරයා ඒ පිරිමියෙක් වෙලා ඉඳලා එකපාරම ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඇතැම් අය අර මිලක් තිස්ස වැද්දා වගේ ගත්තාම ඒ වැද්දා මිනිසෙක් වෙලා එයාගේ බලවත් කර්මය නිසා ඒකෙම තිරිසංග പ്രേත ස්වභාවයට පත් වුණා අය. මිනිස් ස්වභාවය අයින් වෙලා പ്രേත ස්වභාවයට පත්. ඒ වගේ බලවත් කර්ම නිසා අර ප්‍රතිසන්දි කර්ම ශක්තිය වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙන බොහෝම කලාතුරකින්. එහෙම නැතුව මේ කර්මයට ලැබෙන විපාක අපිට විපාකය අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කර්මයට අනුකූලව ලැබිලා තියෙන එක. ඒ නිසා තමයි අපි කිව්වේ දැන් අපේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික කර්මයට අනුව ලැබෙනවා. ඒවා මේ අපි හිතට අනුව ලැබෙන දේවල් නෙවෙයි. හිතක් උපදිනකොට ඇහැ උපදිනවා නෙවෙයි. ඒක කර්මයට අනුව ලැබෙන එක. නමුත් ඒ ඇහැ උපකාර කරගෙන අපි රූප බලනවා කියන කාරණාවෙදි හිත වැය වෙනවා. අපි රූප දැක්කත් නැතත් මේ ඇහැ කියන එක කර්මයට අනුව ඉපදෙමින් නැතිවෙමින් ඉපදෙමින් නැතිවෙමින් පවතින රූපයක්. කන නාසය දිව ශරීරය එහෙමයි. ඒ නිසානේ අපි දන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්චි උතුමන් වහන්සේගේ සියලු චිත්තචෛසික ධර්මියු නිරුද්ධයි. නමුත් කර්මජ රූපයෝ විශේෂින් ප්‍රසන්නයි කියලා කියනවා. මොනවද ඒ කර්මජ රූපයෝ? ඇහැ කන නාසය ආදී කර්මජ. ඒවා කර්මයට අනුව ලැබෙන දේවල්. හිතට අනුව ලැබෙන දේවල් නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා මේ විපාක කියන ධර්මතාව පිළිබඳව අපි ඒ විදිහට දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ සංඛාරය නිසා ලැබෙන විපාක අපි ආපහු දැන් කතා කරගන්න ගියොත් මෙතන ඉස්සරෝම තියෙනවා අහේතුක කුසල විපාක විඥාන පහ කියලා. මේ අහේතුක කුසල විපාක විඥාන පහ කියලා සඳහන් වෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන පහ. ඒවා අහේතුකයි. අහේතුකයි කියලා කියන්නේ මේ චක්කු විඥානය කියලා කියන්නේ අපිට රූප පෙනෙන සිත. අපි දැන් මම රූප දකිනවා කියලා කියන තැන චක්කු ප්‍රසාදයට රූපයක් ගැටුණහම ඒ රූපය දැකීම වශයෙන් හිතක් උපදිනවා. ඒ හිත ඉපදීම නිසා තමයි අපිට යමක් පේනවා කියලා කියන්නේ. යමක් පේනවා නම් එතන හිතක් ඉපදෙලා මොන හිත දීපතලා තියෙන්නේ චක්කු විඥාන හිත ඉපදෙලා ඒ සමගම තවත් ස්කන්ධ පහක් එතන සකස් වෙලා තියෙනවා. එතකොට ඒ චක්කු විඥාන හිත කියන්නේ යමක් පේනීම කරන හිත. ඒ හිත අපි වින් කරලා ගත්තොත් දැන් පෙනෙනවා කියන සිද්ධිය තුල අපි මනුස්සයෙක් දකින්නවා කියනකොට එතන චක්කු විඥානය විතරක් නෙවෙයි එතන කුසල අකුසල කර්මත් එක්ක මනෝ විඥානය ආදී මේ සිත් ගොඩක් එකතු වෙලා තමයි අපි මනුස්සයෙක් දකින්නවා කියන දේවල් අතීත දේවලුත් එකට ගැට ගහලා තියෙන සිද්ධිය. නමුත් එහෙම නැතුව හුදු දැකීම විතරක් වෙන දකින දේ දැක්කේ මේකයි මේ අහවල් දේ කියලා අපි හඳුනා ගන්න පෙර හුදු පෙනීම මාත්‍රේ විතරක් සිද්ධ වෙන සිතක් උපදිනවා. අන්න ඒකට තමයි චක්කු විඥාන හිත කියලා කියන්නේ. ඉතින් ඒවා අභිධර්මයේ දන්න අයට මේවා ගැඹුරු නෑ. නොදන්න අයට මේවා ගැඹුරුයි. මොකද නමුත් මේවා අපිට ඉගෙන ගන්න වෙනවා. මොකද අපි ධර්මය ඉගෙන ගත්තේ නැති නිසාමයි මේවා අපිට නොතේරෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ තමයි අපි ඇත්තටම ඉගෙන ගත යුතු දේවල්. මොකද ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතයේ ඇතුළාන්තේ අපි නොදන්න දේවල් පිළිබඳව. අපි හැම වෙලාවෙම මේ සසර ගමනේ ඉගෙන ගත්තෙම බාහිර දේවල්, සම්මුති දේවල්. අපි උගත්කම් කියලා කතා කරන්නේ ඔක්කොම සම්මුතිය පදනම් වෙච්ච දේවල්. ඒවා කාලික දේවල්. ඒ දේවල් යම් විශේෂයකට පදනම් වෙලා සම්මුතියේ හුදු දැනීම මාත්‍ර පමණයි ඒවා. ඒවා අපිට මේ සසර ගමන කෙටි කරගන්න හේතු වෙන්නේ නැහැ. ඒවා කලින් කලට ඒ දැනුම් වෙනස් වෙනවා. ඒකට කිසිම ස්ථිරත්වයක් නැහැ. නමුත් අපි ධර්මයේ ඉගෙන ගත්තොත් මම නිතර මතක් කරලා තියෙන මේ ධර්මයේ පින්වතුනි තුන් කාලයක මේකයි. කොතන ගියත් මේ ධර්මයේ අපි තුලට පිහිට වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ කියලා කියන්නේ මෙන්න බාහිර සංකල්ප නෙවෙයි. ධර්මයේ කියලා කියන්නේ අපි තුල දුක් උපදවන්නේ කොහොමද, සැප උපදවන්නේ කොහොමද, දුකෙන් මිදෙන්නේ කොහොමද, මේ මම වගේ කියලා ගත්ත තැන තියෙන්නේ මොනවද, මෙන්න මේ අපි තුල නොදන්න අපේම ඇතුළත සිද්ධාන්ත තමයි උගන්වන්නේ. ඉතින් ඒ නිසා ඒවා අපි ඉගෙන ගන්න ඕනේ ටික ටික. හරි අමාරු වුණත් අපි ඉගෙන ගන්න ඕනේ වෙහෙසිලා. උමනාව තියෙනවා නම් බැරි කමක් නැහැ. එතකොට අහේතුක කුසල විපාක විඥාන පහේ අහේතුක කියලා කියන්නේ දැන් ඒක තමයි මම මේ පැහැදිලි කරන්න යන්න සූදානම් වුනේ. දැන් මේක ගත්තාම අහේතුක කියන කොටස මේ අපි කතා කරන්නේ. එතකොට මේ අහේතුක කියලා කියන්නේ හේතු කියලා කියන්නේ මෙතන හේතු හඳ හේතු අහේතු කියලා කියන්නේ හිතක් බලවත් කරන්න හේතු වෙන ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන මෙන්න මේ ධර්මතා. එතකොට ඒ හිතක් බලවත් කරන කර්ම බවට පත් කරන හේතු මේ සිතේ යෙදිලා නැහැ. අහේතු කියලා කියන්නේ ඒකේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන කුසල හෝ අකුසල ධර්ම කිසිවක් මේ හිත ඇතුලේ ඔන්න මේ හිත ඇතුලේ නැහැ කියන එක තමයි අහේතුක කුසල විපාක පහ කියලා කියන්නේ. ඒවා මොනවද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. එතකොට මේ හිත පිරිසුදු හිතක්. මේකෙන් කරන්නේ හුදු දැකීම මාත්‍රේ පමණයි. මේකේ කෙලෙස් නෑ, කර්ම නෑ, අනුසේවත් මේ හිත ඇතුලේ සම්ප්‍රයුක්ත වෙලා නෑ. එතකොට එහෙම ගත්තාම මේ හිත කාටත් පොදු හිතක්. රහතන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට, පුතග්ජනායට, තිරිසංගත සත්වයන්ට, නිරේණ සත්වයාට මේ පෙනෙනවා කියන සිද්ධිය හැමෝටම පොදුයි. ඊට පස්සේ තමයි මේ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොදන්නාකම නිසා තමයි ආපහු ඒ දැකීම අරඹය අපි විකෘති සිත් ඇති කරගන්නේ. ඒක අරඹයා සත්ව පුද්ගල භාවයෙන් අදහස් ඇති කරගෙන ඒව ඔක්කොම අර පෙනෙන දෙයට ගැට ගහලා අපි කුසල් අකුසල් ඇති කරගන්නේ මේකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා. එතකොට මේ විපාකය අහේතුක කුසල විපාක ගත්තාම මේ විදිහට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පහ අහේතුක කුසල විපාක පහ. මේවට කියනවා තව ටිකක් පංච විඤ්ඤාණයෝ කියලා කියනවා. පංච විඤ්ඤාණයෝ. එතකොට මේවා කුසල විපාක පඤ්ඤ විඤ්ඤාණයේ ස්වභාවය තමයි. අපි සසර කුසල කර්මයන් කරපු නිසා ඒ කුසලයේ නිසා අපිට මේ ජීවිතේදී මේවා අපිට මේ ජීවිතේ ලැබෙන ප්‍රවෘත්ති විපාක තමයි. අපි ඉදිරියේදී ඒක කතා කරමු. ප්‍රවෘත්ති විපාක හැටියට දැන් අපිට හොඳ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ රූප දකින්න ලැබෙනවා, අහන්න ලැබෙන හොඳ ශබ්ද, ඉෂ්ට ශබ්ද අහන්න ලැබෙනවා, ඉෂ්ට වූ මනාප වූ ගන්ධයන් අපිට ආග්‍රහණය කරන්න ලැබෙනවා, ඉෂ්ට මනාප වූ රසයන්, කෑම බීම ආදී රසයන් අපිට භුක්ති විඳින්න ලැබෙනවා, ඒ වගේම කයට ඉෂ්ට වූ මනාප වූ පහස ලැබෙනවා. එතකොට මෙන්න මේ හැම එකක්ම ලැබෙන්නේ අපි කරපු කර්මයට අනුකූලව කුසල විපාකයක් හැටියට. ඒව තමයි මේ අහේතුක කුසල විපාක කියලා. දැන් අපි ජීවත් වෙන මේ ජීවිතයේ තුල අපිට මේ දේවල් මිශ්‍රව ලැබෙනවනේ. අපිට කෙනෙකුගෙන් බැනුම් අහන්නත් වෙනවා, ගුණ අහන්නත් වෙනවා. කෙනෙකුගෙන් අපිට ගුණ අහනවා කියලා කියන්නේ එයාට ඉෂ්ට වූ සෝත විඥානයක් ඔහුට ලැබුනේ. ඒකට අපි සඳහන් කරන්න වෙන්නේ එයාට මේ කුසල විපාක සෝත විඥානයක් හටගත්තේ ඔහුට ඒ විදිහට කීර්ති ප්‍රශංසා ලැබුණේ මොකක් නිසාද? සසර කරපු කර්මයට අනුකූල. එතකොට ඒකම යට තියෙනවා අහේතුක අකුසල විපාක පංච විඥාණය කියලා. මේකම ඒ අහේතුක භාවයේ ඒ විදිහටම තියාන අනිෂ්ඨ වූ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන පහ, ඒකත් අකුසල කර්මයට අනුකූලව අපිට ලැබෙන විපාකයක්. අකුසල කර්මයට අනුකූලව ලැබෙන විපාකයක් තමයි ඒක අපිට. එතකොට ඒකත් දැන් අපි මිනිසෙක් වශයෙන් ඉන්නකොට අපිට අනිෂ්ඨ වූ රූප දකින්න ලැබෙනවා, අනිෂ්ඨ වූ ශබ්ද අහන්න ලැබෙනවා, නින්දා පහස කියන ඒවා අපිට අහන්න ලැබෙනවා. සමහර විට අපි කියමු කාය විඥාණය ගත්තොත් දුක් ලෙඩ වෙලා දුක් උපදිනවා, සමහර අයගෙන් ගුටි බැට කණ්ඩ වෙන ආයුධ පහරවල් ඔයට ලක් වෙනවා. එතකොට අකුසල විපාක කාය විඥානයක කාය වේදනාව ඇති වෙනවා කියන්නේ කාය විඥානය උපදින්නේ. එතකොට ඒක ලැබුණේ මොකක් නිසාද? ඒ දේවල් ලැබුණේ අපිට පෙර කරපු අපි අකුසල කර්ම කරපු නිසා. ඒකේ විපාකයක් වශයෙන් තමයි ඒව අපිට ලැබෙන්නේ. අනිෂ්ඨ වූ, අමනාප වූ රූප දකින්න ලැබෙන බව. දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා මානෙමේ ච පස්සායතන නම් නිරයක් තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ ඒ නිරයේදී ඒ නිරි සත්වයන්ට හැම වෙලාවෙම දකින්න ලැබෙන බය, තැති ගැනීමෙන් යුක්ත වූ අනිෂ්ඨ වූ අමනාප වූ රූපයන්මයි ඇස් වලට පේන්නේ. ඒ වගේම කොටාපියව, මරාපියව කියලා මේ විදිහට රළු පරළු බස් වලින් කියන වචනමයි අහන්න ලැබෙන්නේ. අමිහිරි වූ උහුලන්න බැරි ගන්ධයන්මයි නාසයට ලැබෙන්නේ. අමීහිරි වූ කටුක කර්කස වූ රසයන්මයි ලැබෙන්නේ සමහන් මේ තමන්ගේ දිවට. අමීහිරි වූ අමනාප වූ ස්පර්ශයන්මයි ලැබෙන්නේ. උල් වලින් අනිනවා වෙන්න පුළුවන්, මේ කාරන්දියවක් කරනවා වෙන්න පුළුවන්, ලෝදියවක් කරනවා වෙන්න පුළුවන්, මහා සැඩපරුස බල්ලන් විසින් හපා කනවා මේ විදිහට. ඇයි මේ ඔක්කොම තමන් කරපු කර්මයට තමන්ට මේ විපාක ටික සකස් වෙලා තියෙනවා. ඒ ධර්ම වශයෙන් ගත්තොත් අපිට ඒවා තමයි අහේතුක අකුසල විපාක ටික. මෙන්න මේ ටික අහේතුක අකුසල විපාක ටික. අනිස්තමනාපෝ රූප දකින්න ලැබෙන අපේකව අහේතුක අකුසල විපාක චක්කු විඥානය. අනිෂ්ට වූ අමනාපයන් අහන්න ලැබෙනකොට ඒකට කියනවා අහේතුක අකුසල විපාක සෝත විඥානය කියලා. අනේ විදියට. එතකොට මේ කුසල පැත්තේ ගත්තත් ඒ වගේ. ඉෂ්ට වූ හොඳ රූපයක් අපිට හොඳ රූප පේනවා නම් එතෙන්ද කියනවා අහේතුක කුසල විපාක සෝත විඥානය චක්කු විඥානය. හොඳ ශබ්ද අහන්න ලැබෙනවා නම් ඒකට කියනවා අහේතුක කුසල විපාක සෝත විඥානය කියලා. හොඳ රසයන් දැනෙනවා නම් අපි කියන්නේ මොකද්ද? අ හේතුක කුසල විපාක ජීවහ විඥානය කියලා. මේ පංච විඥාණු කියන කොටස තමයි මේ කතා කරේ. එතකොට මේ ඔක්කොම අපිට ලැබෙන්නේ කර්මයට අනුකූලව ලැබෙන්නේ. මේකට හොඳ උපමාවක් වශයෙන් අපිට දැන් සමහර අයට මේක හිතෙන්න පුළුවන්. ඇත්තටම අපි ඒ දේවල් ලැබෙන්නේ කුසලයට අකුසලයට අනුකූලවමද කියලා. ඔව්. බුදුරජාණන් වහන්සේ මේවා සඳහන් කරන්නේ කාමාවචර කුසලස්ස කම්මස්ස කතත්තා උපචිසත්තා විපාකා චක්කු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගහන විඤ්ඤාණං ජීවා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං කියලා. ඔන්න ඒ පෙළේ එක සඳහන්යි. මානෙනි කාමාවචර කුසල කර්මයක් කළ බැවින් රැස් කළ ගැනීම වැඩූ බැවින් විපාකෝ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගහන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ උපදිනේ වේ කියලා අපිට පෙළ දහමේ සඳහන් වෙනවා. ඒක ඔබට බලා ගන්න පුළුවන් පෙළේම තියෙනවා. එහෙනම් මේ දැකීම් ඇහිම් කියන මේ දේවල් හොඳ නරක වශයෙන් අපිට ලැබෙන්නේ කර්මයට අනුකූලවමයි. එහෙම කර්මයක් නොතිබුණා නම් ඒ දේවල් ලැබෙන්නේ නැහැ කියන කාරණාව අපි ධර්මානුකූලව ඔප්පු කරගන්න ඕනේ. ඒ නිසානි ඇතැම් අයට මේ දැන් කර්මයට අනුකූලව ලැබෙන ඉඳන් සමහරු අන්ධ වෙලා උපදිනවා. එයාලට කවදාවත් රූප දකින්න හැමෙන්නේ නැහැ. සමහරු බිහිරි වෙලා උපදිනවා. එයාලට කවදාවත් සද්ද අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ දැන් සමහර අයට හොඳ දේවල්ම අහන්න දකින්න ලැබෙනවා. සමහර අයට එහෙම නැහැ. ඔබ අහලා ඇති සුමනා සූත්‍රයේ කියන සුමනා සූත්‍රයේදී සඳහන් වෙන්නේ සුමනා කියන රාජකුමාරියගේ ඉන්න කුසල් මේ රජුරුවන්ගේ රාජ නිවසේ ඉපදුණානේ දරුවෝ දෙන්නෙක්. පෙර බුද්ධ ශාසනයක භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් වශයෙන් ඉපදෙලා මේ දෙන්න එක්කෙනෙක් විදර්ශනා දුරු, අනිත් කෙනා එයා මේ පින්කම් කරමින් දාන ආදී කුසල් කරමින් සාරාණියවත් පුරමින් මේ ධර්ම මාර්ගයේ කියපු එක්කෙනෙක්. යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් දාන ආදී කුසල් කරේ නැහැ. එයා විපස්සනා පැත්තම විතරයි ගියේ. මේ දෙන්නම කර්මානුරූපව රජ ගෙදර ඉපදුනා. එක්කෙනෙක් ඉපදුනා සිරිහන් ගබඩාවේ රජ මෙහෙසියට දාව. අනිත් කෙනා ඒ ගෙදරම වැඩකාරිට දාව ඉපදුනා. එකම රජ ගෙදර. දැන් බලන්න මේ දෙන්නට ජාති ස්මරණේ පහළ වුණා. පහළ වෙලා එක්කෙනෙක් බලනකොට එයා ඉන්නේ බොහොම සැපසම්ප සිරියහනක ඉන්නේ. දැසිදස් කම්කරුවෝ කිරි මව්වරු උපස්ථාන කරනවා. එයාට ආහාර පාන මේ බොහොම ඉස්තරස ලැබෙන. අරය සමහර බැදුරු කඩමල්ලක ඉන්නේ. පහත් ආසනයක නීච ආසනයක. එයාට ලැබෙන විපාකයන් බොහෝ අනිෂ්ට දේවල්. ආහාර පානේ කාය ස්පර්ශයන් බොහෝම අනිෂ්ටයි. දැන් මෙන්න ඒ එකම තැන ඉපදුනත් කර්මානුකූලව ලැබිච්ච හැටි. අන්න ඒ නිසා තමයි ඒ සඳහන් කරේ මේවා කර්මයට අනුකූලව ලැබෙනවා කියලා. ඒක අපහැදිලි නම් ඔබට ප්‍රශ්නවලදී මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. එසකොට ඒ විපාක සංඛාර පච්චයා විඥානං කියන කොටස තමයි ඔබට මේ පැහැදිලි වෙන්නේ. ඊළඟ තව කොටසක් තියෙනවා. දැන් මේ පංච විඥාන දෙක කතා කරේ කුසල අකුසල වශයෙන්. ඊට පස්සේ මේකේ අ හේතුක කුසල අකුසල විපාක මනෝ ධාතුව. මේක මනෝ ධාතුව කියලා කියන්නේ මේක ඉතින් ටිකක් පැහැදිලි කරගන්න හරි අමාරුයි ඉතින් මේ අභිධර්මයේ නොදන්න අයත් එක්ක. නමුත් මේක මනෝ විඥාන මට්ටමින් උපදින සිතක්. මේ ඇහි කනේ ප්‍රසාද තුල උපදින සිත් නෙවෙයි මේවා. මනෝ විඥාන නෙවෙයි. හදේ වස්තු ඇසුරු කරගෙන උපදින සිතක්. මේක අපි සාමාන්‍ය රූපයක් හඳුනා ගන්නකොට අපි යමක් රූපයක් තේරුම් ගන්න පෙර රූපයක් තේරුම් ගන්නේ චක්කු විඥාන හිතකින් නේ, මනෝ මනසින් තේරුම් ගන්න එක. හදේ වස්තු ඇසුරු කරගෙන උපදින මනෝ විඥාන මට්ටමින් තමයි රූපයක් අපි මේ අහවල් දේ කියලා අතීත අත්දැකීමත් එක්ක එකතු කරලා තේරුම් ගන්න. එහෙම ඇහැට ගැටිච්ච රූපයක් අපි මනසින් තේරුම් ගන්නකොට ඒ මනසට උපකාර වශයෙන් අතරමැද සිත් ටිකක් උපදිනවා. ආන්නේ වාටි තමයි කියන්නේ මනෝ ධාතුව කියලා කියන්නේ අන්න ඒකට. කෙලින්ම අපි හිතින් යමක් අරමුණු කරනවා නම් ඒක පැහැදිලිව පේනවා. අපි දැන් අපි කියමු අතීතයේ දැකපු දෙයක් සිහි වෙනකොට කෙලින්ම අපේ මනසින්මයි අරමුණු කරන්නේ. නමුත් ඇහෙන්ත පේන දෙයක් පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒ අරමුණ ගන්නේ ඇහැ හරහා. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංචායතනේ හරහා අරමුණක් මනසින් තේරුම් ගන්නකොට ඒකට අතරමැද උපකාරක හිත් ටිකක් අවශ්‍යයි. ඒකට කියන මනෝ ධාතු ත්‍රිකය කියලා අභිධර්මයේ සඳහන් වෙනවා. ඒ ටික තමයි මේ මනෝ ධාතු කියලා කියන්නේ. අර ඇහෙන් දැකපු දේ පිළිගැනීම වශයෙන් හිතක් උපදිනවා. ඒකට මේ සම්පටිච්ඡන හිත කියලා සඳහන් වෙනවා. සම්පටිච්ඡන හිත. ඒකේ සම්පටිච්ඡන හිත කුසලයක් නං කුසල විපාකයක් නං ඒක අ හේතුක කුසල විපාක මනෝ ධාතුව එවත් සම්පටිච්ඡන හිත. අකුසලයක් නම් අකුසල විපාක මනෝ විඥාන ධාතුව අකුසල විපාක සම්පටිච්ඡන හිත හැටියට ධර්මයේ හිත නම් කරලා තියෙනවා. මේක සමහර කෙනෙකුට මේක ගැඹුරු නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ අපේ කර්මයට අනුකූලව අපේ సంతාන තුල අපි නොදැනුවත් වුණත් මෙහෙම හිතක් උපදිනවා කියන එකයි මම මේ තේරුම් ගන්න උත්සාහ කරලා දෙන්නේ. නමුත් මේ අභිධර්මයේ දන්න කෙනාට මේකේ රසය එන්න පුළුවන්. එතකොට කර්මයට අනුව එහෙම හිතකුත් ලැබෙනවා. අහේතුක මනෝ විඥාන ධාතු කියලා සම්තිරණ හිත තුනක් තියෙනවා කුසලා කුසල වශයෙන්. ඊට පස්සේ සහේතුක කාමාවචර විපාක සිත් 8 කියලා කර්මයට අනුව හිත 8ක් ලැබෙනවා. ඒව තමයි මේ අපි කියමුකෝ අපි සහේතුක කාමාවචර විපාක සිත් 8 කියලා කියන විපාක වශයෙන්. අපි දැන් පෙර කුසල කර්මයක් කරාම ඒ කුසල කර්මයට ප්‍රතිසන්දි වශයෙන් අපිට විපාකයක් වශයෙන් ලැබෙන්නේ මෙන්න මේ සිත් 8න් එකක්. මේ තියෙන මෙතන සිත් 8න් එකක් තමයි අපේ ප්‍රතිසන්දි හිත වෙන්නේ. ඒකම තමයි අපි භවය පවත්වන භවංග හිත කියලා කියන්නේ. දැන් අපිට ඒක ප්‍රකට නැහැ. අපේ ප්‍රතිසන්දි හිත අපිට ප්‍රකට නැහැනේ. නමුත් ඒ ප්‍රතිසන්දි හිත මෙන්න මේ කියන 8න් එකක්. මේ 8න් එක ලැබුණේ අපි පෙර ජීවිතේ කරපු කර්මයට අනුකූල. ඒ නිසා අපි හොඳ ඉෂ්ට වූ කර්මයක් කරා නම් මේ ප්‍රතිසන්දි හිත තුළින් අපිට හොඳ රූපයක් හදලා දීලා හොඳ විපාක ටිකක් දෙනත් වෙනවා. ඒ ප්‍රතිසන්දි හිත දුර්වල නම් මිනිස්සෙක් වුණත් සමහර විට අන්ධ වෙලා ලෙඩ වෙනවා, බිහිරි වෙලා, අංග විකල වෙලා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. බොහෝ විට අංග විකල වීම වෙන්නේ නැහැ මේ සිත් 8න්. ඒක පසු අපි පැහැදිලි කරගමු. නමුත් මේ දුර්වල එකක් නම් මේ 8 තුල තියෙනවා හොඳ ප්‍රබල සිත් තියෙනවා, දුර්වල සිත් තියෙනවා. මේ ඔක්කොම විපාක. එතකොට මේ 8 පෙර කරපු අපි ප්‍රබල හෝ දුබල හෝ කුසල කර්මයන්ට අනුකූල ලැබිච්ච ටිකක්. එතකොට රූපාවචර සිත් 5 කියලා කියන්නේ මෙතන අපි මනුස්ස ජීවිතක හෝ යම් භවයක ඉන්නකොට රූපාවචර ධාන ලබා ගත්තාම ඒ ධානයේට බලෙන් ධානයේ නැමැති කුසල කර්මයට බලෙන් රූපාවචර ලෝකවල උපද්දවන ප්‍රතිසන්දි වශයෙන් උපදින සිත් 5 තමයි මේ රූපාවචර විපාක සිත් කියලා කියන්නේ. අරූපාවචර විපාක සිත් කියලා කියන්නේ අපි අරූපාවචර ධ්‍යාන උපදවා ගත්ත කෙනෙකුට ඒ කර්මයේ විපාක වශයෙන් අරූපාවචර ලෝක 4 යම් තැනක උපද්දවනවා නම් ඒ විපාක සිත් 4 තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අපි පොඩ්ඩක් පිටුව මාරු කරගත්තා. එතකොට මේකේ සඳහන් වෙන්නේ දැන් අපි කතා කරු පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිච්ඡාභි සංඛාර කියලා කොටස් හතරක් කතා කරානේ. එතකොට ඒ හතරේදී දැන් අපි මෙතෙක් විස්තර කරගෙන ආවේ අණු. දැන් එතකොට පුඤ්ඤාභි සංඛාරයට අණුව මෙන්න මේ විපාක ටික ලැබෙනවා. පුඤ්ඤාභි සංඛාරයට අනුව මෙන්න මේ ටික ඔක්කොම ලැබෙනවා. පුඤ්ඤාභි සංඛාරයට අනුව අපුඤ්ඤාභි සංඛාරයට අනුව මේ ටික ලැබෙනවා. එතකොට මෙතන තියෙන අහේතුක කුසල විපාක විඥාන පහ අපි කතා කරා. අහේතුක කුසල විපාක මනෝ ධාතු 7ක් තියෙනවා. අහේතුක කුසල විපාක මනෝ විඥාන ධාතුව කියලා මේක සම්තිරණ හිත හැටියට සඳහන් වෙනවා. මේ ඔක්කොම අහේතුක විපාක කර්මයට ලැබිච්ච විපාක. මේ හිත් තුළ එකකවත් නැහැ කුසලා කුසල අර කියපු හේතු නැහැ. ඒ නිසා තමයි අහේතුක කියලා කියන්නේ. සහේතුක විපාක 8 කියලා කොටසක් ලැබිලා තියෙනවා. මේවා ඔබට සමහර විට කෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මේ විපාක කියන දේ යටතේ යම් විග්‍රහයක් ඔබ යම් දැනුමක් ඇති කරගෙන තිබීම වටිනවා කියන එකෙන් තමයි මම මේ කතා කරන්නේ. එතකොට අපුඤ්ඤාභි සංඛාර හැටියට සිත් හතක් පෙන්නනවා විපාක වශයෙන්. එතකොට අපි අකුසල කර්මයක් කරොත් අකුසලයට අනුව ඒකේ විපාක වශයෙන් මෙන්න මේ සිත් හත ලැබෙනවා. මෙතන පහයි අහේතුක කුසල විපාක කහයි අහේතුක අකුසල විපාක මනෝ ධාතු අතන අහේතුක කුසල අකුසල විපාක මනෝ විඥාන පහ විඥාන පහ ඊට පස්සේ අහේතුක කුසල විපාක මනෝ විඥාන ධාතුව කියන මේ සිත් හත ලැබෙනවා. මේ ඔබ සිත් මේ වචන වලට මේ සිත පිළිබඳව ඔබ එච්චර වෙහෙසක් ගන්න ඕනේ නැහැ. ඔබ නොදන්න කෙනෙක් මේකේ ඔබ දැනගත යුතු දේ තමයි මේ සිත් වලින් මේ අකුසල සිත් ගත්තාම මේ සිත් වලින් කරන්නේ මොකද්ද? ඒකයි ඔබ වටහා ගන්න ඕනේ. මේ හිතේ වචන නෙවෙයි අපිට අවශ්‍ය මේක දන්නේ නැහැ කියලා අපි පැත්තකට දාන්න නෙවෙයි. මේකේ දැනුම ඔබ ගත්තොත් මේක මම ඔබට කියලා දෙන්නම්. අපි අකුසල කර්මයක් කරොත් සත්තු මරනවා හොරකම් කරනවා আদি මේ වගේ අකුසල කර්මයක් කරොත් මේ අකුසල කර්ම අපිට ඵල දෙන්නේ මෙන්න මේ සිත් හතේ. ඒකයි අපි ඉගෙන ගන්න. මේ හිත් හතෙන් තමයි එතකොට මේ සිත් හත ඉගෙන ගත්තාම අපිට අවබෝධය මොකද්ද? කෙනෙක් දුක් විඳිනවා නෙවෙයි දුකක් උපදිනවා යම් දුකට හදාගත්තු හේතුවක් නිසා. එතකොට ඒ දුකට හේතුව තමයි අපි කරපු අකුසල කර්මයෝ. ඒ හේතුව නිසා අපිට ලැබෙන දුක් වූ විපාක හේවත් ඵල ධර්මයෝ තමයි මෙන්න මේ කියපු සිත්. මේ සිත් නිසා තමයි අපිට දුක් ඇති වෙන්නේ. උදාහරණයක් වශයෙන් ඔබට මං තේරෙන මේක හිතක් ගත්තොත් දැන් ඔබට මහා දුක් වූ ලෙඩක් හැදෙනවා. දැන් අපිට කායික වේදනාවක් අධිකව ලැබෙනවා. දැන් මේ කායික වේදනාව ඔබට ගෙන දුන්නේ මොකකින්ද? මෙන්න මෙතන තියෙන මේ කියන අහේතුක අකුසල විපාක විඥාන පහේ තියෙන අහේතුක අකුසල විපාක කාය විඥානේ තමයි එතන ඉපදුනේ. නමුත් ඒක අපි දන්නේ නැතුව අපි මම ලෙඩ වුණා මගේ කය අමාරුයි කයේ වේදනා කියලා අපි ඔක්කොම වැරදි වශයෙන් හටගහනවා. ඒ ධර්මතාවයම තමයි මෙතන තියෙන්නේ. ඒ අකුසලයට අනුව ලැබෙන අහේතුක අකුසල විපාක මනෝ ධාතුව කියන එකෙන් එතනින් වෙන්නේ මනසට මේක ලැබෙනවා. දැන් අතන ලැබුණේ කයටනේ. ඊට පස්සේ අහේතුක අකුසල විපාක මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ මෙන්න මේ හිත ඉතා ප්‍රබල හිතක්. මේක අපි දැනගත යුතු කොටසක් තියෙනවා. ඒ තමයි අපි යම් තාකල් අකුසල කර්ම කරනවා නම් දැන් අපි දන්නවනේ අකුසල සිත් 12ක් තියෙනවා. එතකොට අකුසල කර්ම පතනම් 10ක් තියෙනවා. සත්තු මරණ හොරකම් කරන ආදී වශයෙන්. එතකොට මේ අකුසල කර්ම පත 10න් අකුසල කර්මයක් යම් යම් එකකින් කරොත් ඒ අකුසල ධර්ම 10ටම විපාක වශයෙන් ලැබෙන්නේ මෙන්න මේ හිත. අහේතුක අකුසල විපාක මනෝ විඥාන දාය. මේ හිත ප්‍රතිසන්දි වශයෙන් උපදින්නේ සතර අපායේ තැනක. මේ හිත යම් සැනක ප්‍රතිසන්දි වශයෙන් සකස් වුනොත් එතන ඒ කෙනා අපි කිව්වොත් එහෙම විදිහට එතන උපත්ම තියෙන කොහෙද තිරිසං අපාය പ്രേත ලෝකේ නිරය ආදී ඔන්න ඔය තැනක තමයි මේ හිත උපද්දවලා දුක් දෙන්නේ මේ හිතට හැකියාවක් තියෙනවා අර කරපු අකුසල කර්ම යම් කර්මයකට කූර්ව කටකෝ විපාකයක් දිය යුතු නම් ඒ විපාක දීමේ ශක්තිය මෙන්න මේ අහේතුක අකුසල විපාක මනෝ විඥාන ධාතුවට තියෙන ඒකෙන් තමයි සියලු දුක් උපද්දවන්නේ යම් කිසි කෙනෙක් අපි කියන නිරේ ඉපදිලා නිරා දුක් විඳිනවනේ දැන් එයාට ඒ නිරා දුක දැනෙනවනේ මනසටත් දැනෙනවනේ ඒ නිරේ ඉපැද්දුවේ කවුද කෙනෙක් ගිහිල්ලා ඉපදුනාද නෑ එතකොට ඒ නිරේ ඉපදිලා අපි මනසින් අනන්ත දුක් විඳිනවා ඒ කෙනෙක් දුක් විඳිනවාද නෑ එහෙනම් ඒ කෙනෙක් පුද්ගලයෙක් නැති තැන ඒ සියලු දුක් ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ බඳු හිතක මේ කියන අහේතුක අකුසල විපාක මනෝ විඥාන ධාතුව නැමැති හිතෙනුයි එබඳු දුක් උපද්දවන්නේ කියලා අපි තේරුම් ගත්තොත් අපි තුල තියෙන පුද්ගල භාවය අයින් වෙලා ධර්මතාවයකට හිත යන. එතකොට මේ හිත ඉපැදුනේ කොහොමද? කෙනෙක් ඉපැද්දුවාද නැහැ? ඉබේ ඉපදුනාද නැහැ? අපේ වෛරකාරී තරහකාරී දෙවියෙක් මේ හිත ඉපැද්දුවාද මේ නිරේ නැහැ. අපි කරපු අකුසල කර්මයේ ආනුභාවයෙනුයි මේ අහේතුක අකුසල විපාක විඥානේ ඉපදුනේ. අන්න ඒ විදිහටයි අපි ධර්ම තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒක ප්‍රඥාව. අපි ගිය සැරේ කතා කරන අකුසලය දනීත අකුසල මූලය දනීත ඒක සම්මාදිටියක් වෙනවා කියලා. අපි කතා කරා. ඉතින් අන්න එතකොට ඒ විදිහට මේ කාරණා අපි තේරුම් ගන්න පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ප්‍රත්‍යයෙන් උපදින විපාක ටික. ඊට පස්සේ තියෙන රූපාවචර සංකාර පහට අනුව රූපාවචර පුඤ්ඤාභි සංකාර රූපාවචර විපාක ටික. ඒවා අපි අර ධ්‍යාන වලට අනුව සිත් වශයෙන් ගත්තොත් පහක් තියෙනවානේ. දැන් රූපාවචර සිත් ඔක්කොම ගත්තාම 15ක් තියෙනවා. මොනවද? කුසල විපාක ක්‍රියා කියලා. ප්‍රථම ධ්‍යාන කුසල් සිත දෙති ධ්‍යාන කුසල් සිත කියලා හැම පහක් තියෙනවා. ඒතර ප්‍රථම ධ්‍යාන කුසල විපාක සිත ප්‍රථම ධ්‍යාන දෙති ධ්‍යාන කුසල විපාක සිත කියලා පහක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන ක්‍රියා සිත ප්‍රථම ධ්‍යාන දෙති ධ්‍යාන ක්‍රියා සිත කියලා පහක් තියෙනවා. ඒතර රූපාවචර ක්‍රියා සිත පහක් තියෙනවා. ඒ විදිහට රූපාවචර විපාක ඒ රූපාවචර පුඤ්ඤාභි සංකාරයට අනුකූලවයි ලැබෙන්නේ. පුඤ්ඤාභි සංකාරයට අනුකූලව රූපාවචර විපාක සිත්තික ලැබෙනවා. ඊට පස්සේ ආනිජ්ජාභි සංකාර කියලා අපි කොටසක් කතා කරා මේ සංකාරයට. ඒකේ තියෙන අරූපාවචර අභි සංකාරයන් ඒ අරූපාවචර පුඤ්ඤාභි සංකාරයන් කියලා ඒකට අනුරූප අරූපාවචර විපාක ටික ලැබෙනවා. මේවා ලැබෙන්නේ විපාක ලැබෙන්නේ කොහෙද? අරූපාවචර භූමිය තුළ. එතකොට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චං ඤායතන නිවසඤ්ඤා ඤාසඤ්ඤායතන කියන මේ භූමි හතරේ විපාක වශයෙන් ලැබෙනවා. එතකොට ඒ මේ රූපාවචර මේ කුසල් පුණ්‍යාභි සංකාර කියනවා ඒවා මනුස්ස ලෝකේ උපද්දවා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා දිව්‍ය ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල මේ කුසල් උපදවාගෙන අරූප ලෝකේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම ආනිජ්ජාභි සංකාර කියන කුසලයට අනුරූපව ලැබෙනවා. මේක රූපාවචර කුසල සංකාරය අනුව ලැබෙන විපාක ටික. එතකොට අපිට සාමාන්‍ය අපිට මේකේ වැදගත් වෙන්නේ මෙන්න මේ කාමාවචර පුඤ්ඤාභි අපුඤ්ඤාභි සංකාර ටික තමයි අපිට බොහෝ විට වැදගත් වෙන්නේ. ඉතින් මේ ටික තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. මේ හිත් වශයෙන් ගත්තාම මේ ටික අපිට ලැබෙනවා මොනවද? කාමාවචර පුඤ්ඤාභි සංකාර ප්‍රත්‍යයෙන් අපිට ලැබෙනවා සිත් 16ක්. ඒ වගේම අපුඤ්ඤාභි සංකාරෙහිවත් අකුසල නිසා අපිට ලැබෙන හිත් 7ක්. එතකොට අපිට මේ කාම ලෝකයේ තුල යම් තාක් දුක් උපද්දවනවා නම් ඒ සියලු දුක් ඉපැද්දුවේ මේ කියන සිත් හතෙන්මයි. අපිට කාම ලෝකයේ තුල යම් තාක් සැප විඳිනවා නම් සැප උපද්දවනව නම් ඉෂ්ත වූ ශබ්ද ගන්ධ රස ආදී මේවා දකින්න ලැබෙනව නම් ඒ වගේම අපි උපන්න ජීවිතයේදී සැප සම්පත් යාන වාන ඉඩ කඩන් ආදී මේ දේවල් සැපසහගතව ඉන්නව නම් අපිට නිරෝගී භාවය ලැබෙනව නම් ඒවත් මේ කර්මයට අනුකූලව අපිට ඵල වශයෙන් ලැබිච්ච දේවල් ඒ යම් තාක් ඒ නිසා අපිට සැප සම්පත් ලැබෙනව නම් මේ කියන කාමාවචර පුඤ්ඤාභිසංකාර ප්‍රත්‍යයෙන් මේ කියන සිත් 16න් තමයි අපිට ඒ ටික ලැබුණේ. එතකොට අපි මේ සත්පුද්ගල භාවය අයින් කරලා විපාක වශයෙන් ධර්ම ටිකක් තියෙනවා. මේ ධර්ම ටිකෙන් තමයි අපිට ඔන්න ඔය සැප දුක් කියන දේවල් ටික ගෙනල්ලා දෙන්නේ. එනිසාන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ මම පුද්ගලයෙකුගේ හට ගැනීමක් නැතිවීමක් පනවන්නේ නැහැ. එදත් අදත් අනාගතේ දුකේ හට ගැනීමක් දුකේ නිරෝධයකුයි පෙන්වන්නේ ධර්මතාවයන්ගේ හට ගැනීමක් ධර්මතාවයන්ගේ නිරෝධයකුයි පෙන්වන්නේ මේවා නොදන්නාකම නිසා ඒ හට ගන්න චිත්ත සිත් වලින්ම විකෘති අදහස් ඇති කර ගන්නවා කියන එක වෙනම සිද්ධියක් එතන තියෙන්නේ මේ වගේ ධර්මතා ටිකක් නේද කියලා අපි තේරුම් ගන්න උදාහරණයක් වශයෙන් අපිට කියමුකෝ මට මනුස්සෙක් බනිනවා කියන සිත ඒ වගේ අකුසල සිතක් ඉපදුනවා කියලා මට කෙනෙකුට බනින්න හෝ තරහා සිතක් ඉපදුනවා කියලා. එතකොට අපි ඒක පුද්ගල භාවයෙන් ගන්න තැන තියෙන්නේ අවිද්‍යාව, දේශය කියන අකුසල ධර්ම දෙක පදනම් වෙලා අකුසල සිතක් ඉපදිනවා. ඒ හිත ඉපදුනාම අපේ సంతානගතව වැටෙන ආකාරය තමයි අපිට වැටෙන්නේ කොහොමද? මට තරහක් ආවා කියලා අන්න වැටහෙනවා. එතකොට ඒක අපි ඇතුළන්තයේ දක්වා ගියොත් හම්බෙන්නේ අපිට අවිද්‍යාව හා ද්වේෂය මුල් වෙච්චි සිතක් හා සිත සමග වෙදිච්චි චෛතසික ධර්ම ටිකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඔන්න ඕවා තමයි අපි මේ ධර්ම මතු කරගන්නවා කියන්නේ සම්මුතිය බිඳගෙන. එතකොට අපි දැන් කතා කරා මේ වෙනකොට සංඛාර කියන එක පදේ කතා කරා සංඛාර පදේ කතා කරලා ඒකට අනුරූපව ලැබෙන විපාක ටික කතා කරා ඒ විපාක පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි වශයෙන් කතා කරගත්තා එතකොට ඒ විපාක සිත් වශයෙන් ලැබෙන්නේ මේවයි කියලා කතා කරා හැම වෙලාවෙම විපාක වෙන්නේ චිත්තජෛසික ධර්මියෝ විතරයි රූප කර්මයට අනුකූලව ලැබෙන රූප ධර්ම තියෙනවා කර්මයට සම්බන්ධ නැති රූප ධර්මක් තියෙනවා ඒ නිසා චිත්තජ රූප කර්මජ රූප ආහාරජ රූප ඍතුජ රූප කියලා මේ රූපය කොටස් හතරකට බෙදලා ඒවා විග්‍රහ වෙනවා නමුත් කර්මයට අනුකූලව ලැබෙන රූප කොටසකුත් තියෙනවා අපි ඒවා විඥාන පත්‍යා නාම රූපං කියන කයටදී අපි ඒවා කතා කරගමු දැනට අපි මේ කතා කරගෙන ආවේ අර කියපු කුසල අකුසල කර්මයන්ට අනුකූලව ලැබෙන විපාක ධර්ම තොර විපාක ධර්ම වෙන්නේ හැම වෙලාවෙම සිතා සිටුවිලි පමණයි. එතකොට ඔක්කොම තියනවා කියලා අපි කතා කරා ලෞකික විපාක 32ක්. ඒක ටික තමයි අපි සංඛාර පත්‍ය විඥානං කියන කොටස යටතේ කතා කරේ. එතකොට විපාක 32 තමයි බෙදාගත්තේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියලා කොටස් හතරකට විපාක ටික තමයි අපි බෙදාගත්තේ. එතකොට ඒවා මේ සිත් වශයෙන් බෙදාගත්තා. ඊට පස්සේ විපාක කියලා කියන්නේ ඒක අපිට මේ අපි කියුවා ඒ වගේ ක්‍රියාසාධක බවක් නැති බව. ඒ නිසා කර්මයට අනුකූලවයි ඒවා ලැබෙන්නේ. ඒවා අපිට හිතලා කල්පනා කරලා සැලසුම් කරලා විනාශ කරන්න බෑ. නමුත් කර්මයක් නිසා විපාක විඳින්න තියෙන අනාගතේ විපාක විඳින්න තියෙන භව අපිට අද ධර්මයේ උපද්දවාගෙන ඒකෙන් මිදෙන්න පුළුවන් බවක් තියෙනවා කර්මක්ෂය කරගන්න පුළුවන් තියෙනවා ඒ වගේම විපාකයට පරිසරය නැති කරගන්න පුළුවන් බවක් තියෙනවා කියන එක ඒක වෙනම කතාවක් නමුත් මේ උපන්න ජීවිතේ යනකොට අපිට හොඳ නරක දේවල් අහන්න දකින්න ලැබෙනවා කියන මේක ඒක අපිට කර්මයට අනුකූලව ලැබෙනවා ඒක අපිට ඒ වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ විපාක කියන දේ අපි මේ හිත් පිළිබඳව හා විපාක කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව කතා කරේ. දැන් අපි ඊළඟ වාරයේදී අපි කතා කරන්න තියෙනවා ප්‍රතිසන්දි පිළිබඳව ප්‍රතිසන්දි විපාක පිළිබඳව කතා කරන්න තියෙනවා. ඒක ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ කොහොමද කියන එක චිත්ත වීති අනුසාරයෙන් පෙන්වන්න ඕනි කාරණාවක්. කෙනෙකුට පුළුවන් නම් මම ඊළඟ සතියේ වැඩසටහන මට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය තුල අපිට මේ ප්‍රතිසන්දිය පිළිබඳව යම් ඔබ දැනුමක් ඇති කරගෙන තියාගන්න මම ඒක දේශනාව අවසානයේ මතක් කරනවා. ඒ නිසා අද අපි කතා කරේ විපාකයේ කියන එක හා ඒ සිත් පිළිබඳව හා ඒවා බෙදලා ඒ සිත් යම් ආකාරයකට යම් වටහා ගැනීමක් කරගත්තා. මේක පිළිබඳව ඔබට යම් ගැටලුවක් හෝන තේරෙන තැනක් තියෙනවා නම් ඔබ ප්‍රශ්න වශයෙන් අහන්න මම ඉඩ අවස්ථාව සලසලා දෙනවා. අද ටිකක් වැඩි කාලයක් මම දෙන්න ගත්තේ මෙතනින් අවසන් කරලා තව මේක පිළිබඳව කතා කරන්න තිබුණත්, මොකද මේ ඇතැම් කීප දෙනෙක්ගෙන් මට ආරංචියක් ලැබුණා මේ කියන කාරණා තුළ ඇතැම් මේ අභිධර්මයේ කොටස් කතා කරන දේවල් ටිකක් තේරෙනවා අඩුයි කියන එක පිළිබඳව. ඉතින් ඒ නිසා නමුත් ඇත්තට මේ පටිච්ච සමුප්පාදයේ කියන එක අපි මුලින්ම කතා කරා. ගම්බීරෝ ගම්බීරෝ බාසෝ, ගැඹුරුය ගැඹුරු ස්වභාවය ඇත්තේය කියලා කතා කරා. දැන් මේකේ ගැඹුර සරල කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඊට එහා සරල කරන්න බෑ. ඉතින් උදාහරණයක් වශයෙන් යම් දැනුමක් තමන් ගාව නැති කෙනාට ඒක කොච්චර සරල කරත් තේරෙන්නේ නැහැ. ඒට හේතුව තමයි එයා ගාවේ සුදුසුකම හදාගෙන නැති නිසා. ඒක එයාගේ පෞද්ගලික අඩුපාඩුවක්. ඒක අනිවාර්යෙන් හදාගත යුතුයි. මොකද අපි මේ ධර්මයක් ලැබිච්ච වෙලාවේ එයා මේ ධර්මයේ දැනුමක් නැතුව ජීවත් වෙනවා කියන එක ඒක මහා අපරාධයක්. ඒ නිසා ඒ දැනුම ඔබ ඇති කරගන්න. ඒකේ ඔබ ප්‍රමාද වෙලා ඉන්නවා. ඒක ඒ නිසා තමයි මේක නොතේරෙන්න හේතුව. නමුත් ඇත්තටම සරල කරගන්න පුළුවන් උපරිම මං සරල කරනවා. ඉතින් ඒ නිසා ඒ නොතේරෙන තැන් ඔබට සාකච්ඡාව තුළින් මතු කරොත් එතකොට සමහරවිට මේ තැන් තේරෙන්නේ නැහැ කියලා මට හම්බෙච්චාම ඒවත් තව පුළුවන් තරම් තේරුම් කරලා දෙන්න ඒ නොතේරෙන ස්වභාවයේ අනුව පහසුකමක් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න වශයෙන් ඇහුවොත් තමයි මෙයාට මේ තේරෙන්නේ නැත්තේ මෙන්න මේ ආකාරයට කියලා ඒ ප්‍රශ්نين අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තුලින් මට හිතුණා යම් මේ ගැඹුරු තැන් කතා කරනකොට ඒවා නොතේරෙනවා නම් ඒ ඔස්සේ පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. මොකද මේ මම මේ පටිච්ච සමුප්පාදයේ සාමාන්‍ය අපිට ඉගෙන ගන්න පුළුවන් පොතපතින් දේශනාවල තුලින් ඉගෙන ගන්න පුළුවන් තැන් මමත් කතා කරන්න ගියොත් ඒක ඉතින් මේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ පටිසම්පාදයේ තුල මතු නොවිච්ච ඒ වගේම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ගැඹුරු අර්ථ තමයි මම මතු කරන්න උත්සාහවත් වෙන්නේ. ඒවා ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒවා සත්‍යතාවයන්, ධර්මතාවයන්. ඒවා තේරුම් ගත්තාම අපේ ජීවිතේ ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා දන්න දේම අපි සම්මුතිය ඇතුලේ කතා කරොත් අපේ වැඩෙන්න, දියුණු වෙන්න ප්‍රඥාවක් නෑ. දන්න දේම මතක් වෙනවා කියන එක විතරයි වෙන්නේ. නමුත් නුවණක් වැඩෙන්න නම් අපිට අලුත් දෙයක් ලැබෙන්න ඕනේ. අපිට යමක් තේරෙන්නේ නැත්නම් එතන අපේ තුල නුවණ අඩු බවක් තියෙනවා. ඒ නිසා අපි ගැඹුරු දේ කොහොමාරි මේක තේරුම් ගන්න ඕනේ කියන උත්සාහය තුළ වෙන්නේ මොකක්ද? අපේ ප්‍රඥාව වැඩෙන එක. ප්‍රඥා නරාණං රතන. ප්‍රඥාව පුද්ගලයාට රත්නයක්. සියලු උපද්‍රව වලින් මුදවන්නේ, සියලු දුගතියෙන් මුදවන්නේ මේ ප්‍රඥාව නිසා. ප්‍රඥාව නැති කෙනා මොනතරම් විපත් ඇති කරගන්නවා. තමන්ගේ හිතෙන්ම උපද්දවන විතර්ක නිසා අපි හැමදාම දුක් විඳින්නේ ප්‍රඥාව නැතිකම නිසා. ඒ නිසා මේ ප්‍රඥාව දියුණු වෙන්නේ ගැඹුරු ධහමක් අධ්‍යයනය කරනකොට, ගැඹුරු ධහමක් ශ්‍රවණය කරනකොට, ඒ වගේ ගැඹුරු ධහමක් තේරුම් ගන්න උත්සාහවත් වෙනකොට නූපන් ප්‍රඥාව උපදිනවා. එහෙනම් අපි මේ ධර්මයේ ගැඹුරුයි කියලා අයියෝ මේක තේරෙන්නේ නැහැ කියලා අපි පැත්තකට දැම්මොත් අපි ඒ නිසා හිත මන්දෝත්සාහය කර ඔබේ ප්‍රඥාව වැඩෙයිද? වැඩින්නේ නැහැ. ඔබ හැමදාම එක තැන ඉන්නේ. මේක තේරෙන්නේ නැහැ කියලා අතහැරියොත් එහෙම ඔබට තේරෙන දේම කිව්වොත් ඔබට කියන්න වෙන්නේ සම්මුතිය. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඔය ඇතුලේ ඔබට කිව්වොත් ඕනේ දෙයක් තේරෙයි. හැබැයි ඒකේ අපිට අලුත් දැනුමක් එනවද? නෑ. ප්‍රඥාවක් හිතන්න යමක් ඉන්නේ නෑ. එනිසා තේරෙන්නේ කියලා අපි පැත්තකට වෙන එක ඒක අපේ දුර්වලකම. නොතේරෙන දේ කොහොමරි තේරුම් ගන්න ඕනි කියලා උත්සාහවත් වෙන එක ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. බුද්ධිමත් කෙනාගේ ලක්ෂණය ඒකයි. එනිසා බුද්ධිය නැති කෙනා මට මේක තේරෙන්නේ නැහැ කියලා පැත්තකට වෙනවා. ඒක නෙවෙයි අපි කරන සසර මේදාක් එන්න හේතුව ඒකයි. මේ අපේ දුර්වලකම නිසා. ඉතින් ඒ නිසා ඒක අපි හදා ගන්න ඕනේ. ඒ නිසා ඒක හදා ගන්න මට පහසුවක් හැටියට තමයි මම මේ සාකච්ඡාව තුළින් මේක අපිට තව ටිකක් තේරුම් ගැනීමට පහසු කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. මගේ දේශනාව අවසන් කරනවා. මේ තුලින් හෝ ගියවර හෝ දේශනාවේ යම් ප්‍රශ්න තිබුණා නම් ඒවා සාකච්ඡාවට ඉඩ අවකාශ සැලසෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව්.
මට දන්න ඕන හේතුක අපසල විපාක මනෝ විඥාන ධාතු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න පොඩ්ඩක් මට ඒක එක අනිත් එක ස්වාමීන් වහන්සේ කියන්නේ සුමන සූත්‍රයේ විපස්සනා ඒ දියුණු කළ විපස්සනා දියුණු කළ යාළුවද රජසප ලැබුවේ අර දාන දීල කිනාර ඒකද පහත් විදියට පිටුනේ කියලා ඒකත්
දැනගන්න.
අවසරයි අපි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙටම පොඩ්ඩක් තව දෙයක් ඉලක් කරන්න කැමති. එතකොට වහන්සේට සැරේ උත්තර දෙන්න පුළුවන් හින්දා මේ අහන්නේ ඇත්තටම මේ අභිධර්මයේ දැනුම අඩුින්ද වෙන්නේ ඇති. වහන්සේ කිව්වා හේතුක කියනකොට ඒකට ලෝභ, ද්වේෂ, මෝහරි, අලෝභ, අද්වේෂ, අමෝහ නැති කුසල විපාක කුසලක
හොඳයි
මේ විපාක කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කුසලයක් ඇති වෙන්න කොහොමටත් අලෝභ, අද්වේෂ, අමෝහ යෙදෙන්න ඕනේ නේද අපිට?
ඔව් ඔව්. හරි. මං කියේ විපාක පැත්ත, කුසල පැත්ත නෙවෙයි.
ආ,
හේතුක කුසල විපාක කියනකොට කුසලයක් හැම වෙලාවෙම කුසලයක් හෝ අකුසලයක් හේතු ධර්ම යෙදෙලා තමයි වෙන්නේ. නමුත් ඒ නිසා ලැබෙන විපාක සහේතුක විපාක, අහේතුක විපාක කියලා තියෙනවා. එතකොට මේ අහේතුක විපාක කියලා කියන තැන විපාක ටිකේ හේතු කිසිවක් යෙදෙලා නැහැ. ඒක මිසක් ඒ මේ විපාකය සිද්ධ කරපු කුසල කර්මයේ හේතු වෙදිලා නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ.
ඒ
කුසල කර්මයේ හේතු තියෙනවා. නමුත් ඒකට අනුව ලැබිච්චි ඇතැම් විපාකවල ඇතැම් විපාකවල ඒ ඇතැම් විපාක තමයි මම පැහැදිලි කරන්නේ. අහේතුක කුසල විපාක, පංච විඥානේ, මනෝ ධාතුව කියලා සම්පටිච්චන සම්තිරණ කියලා මේ ටික. ඒ ටික
ඒකටම අදාළ තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? දැන් ඔබ වහන්සේ දේශනා කළානේ යම් සතුටක් සැපතක් මේ ලෝකේ ලැබෙනවා නම් මේ කාමයි කාමවචර පුඤ්ඤාභි සංකාර සිත්වලින් කියලා.
ඔව්.
ඒක එතකොට මට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔය බොජ්ජංග ධර්ම වැඩෙනකොට ප්‍රීතිසුඛ එහෙම ඇති වෙනකොට එතකොට ඒක
එතන තියෙන අම්මා විපාකයක් නෙවෙයි. එතන දැන් කුසල් සිත්වලක් තියෙනවනේ, සෝමනස්ස බවක්, ප්‍රීතිය කියන එක. එතකොට ඒව කුසල් සිත්වල ලැබෙන ප්‍රීතිය, ඊට පස්සද්ධිය කියන බොජ්ජංග අපි වඩනකොට ඒව කුසල් සිත්වල ලැබෙන දේවල්. එතකොට කුසල් සිත්තේ තියෙනවනේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සසංකාරික අසංකාර කියලා. එතකොට ඒ කුසල් සිත්වල ලැබෙන දෙයක් තියෙනවා. නමුත් මං අතන කතා කරේ අපිට දකින්න අහන්න ලැබෙන සිද්ධි. මේක පටලා ගන්න එපා. දැන් පංච විඥාණයේ ගැන විතරයි එතන මම කතා කරේ. අපිට මනෝමේනු සැප දුක් විඳින්න වෙනවා කියන කාරණාව වෙනම කතාවක්. ඒක දැන් අපිට විපාක වශයෙන්ුත් අපි මනෝමෙන් මනෝවිඥාණය පදනම් වෙලා සැප දුක් විඳිනවා. නමුත් මම මුලින් සඳහන් කරේ අපිට ඉෂ්ට වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බය. ඔන්න ඔය පහ ලැබෙනවා නම් ඒ ලැබුමේ අපි පෙර කාමාවචර කුසල කර්ම කරපු නිසා ඒ කර්මයට අනුකූලව විපාකයක් වශයෙන්, ඒ කියන්නේ ප්‍රිය වූ ශබ්දයක් ඇහිම, ප්‍රිය වූ රූපයක් පෙනීම, ඒ රූපය පිළිබඳ අපි හිතින් සතුටු වෙනවා කියන එක වෙන කාරණාවක්. ඒක අපිට මනස මනෝවිඤ්ඤාණය පදනම් වෙලා සිද්ධ වෙන එකක්. ඒ සෝමනස්සේ අපිට විපාක වශයෙන් උත් තියෙන්න පුළුවන්. ඒ සෝමනස්සේ අපිට කුසලයක් ඇතුළෙත් ඒ සෝමනස්සයක් තියෙනවා. එතකොට ඒකට කියන්නේ සැප දුක් කියලා නෙවෙයි, සෝමනස්ස දෝමනස්ස කියලා සඳහන් වෙන්නේ ඒ වේදනාව බෙදෙන්නේ. එතකොට ඒක අපි අන්න බොහොම හොඳයි මේ ප්‍රශ්න අහන එක. එතකොට මේවා සමහර විට මම දේශනා කරනකොට ඒ දේශනාව තුළ ඇතැම් කාරණා මේ සමහර දේවල් හරියට මේ නිරවුල් වෙන්නේ නැති බවක් ඇති. මොකද ඒ දේශනාවක් කරගෙන යනකොට සියල්ල ආවරණය කරනවා කියන එක හරි අමාරු කාරණාවක්. ඉතින් සමහර දේවල් නම් මම ඒකයි අවධාරණය කරලා කියන්නේ, මේ කතා කරේ මේ පහ ගැන විතරයි කියලා. එතකොට අපි හිතෙන් ගන්න එක නෙවෙයි, දකින අවස්ථාව, අහන අවස්ථාව, කයට ස්පර්ශයක් ලැබෙන අවස්ථාව. උදාහරණයක් වශයෙන් ගමු, අපේ කයට මුදු ස්පර්ශය, රළු ස්පර්ශයක් ලැබුණා කියලා, කෙනෙක් උලකින් යන්නා කියලා. දැන් මේ කාය විඥාණය, දුක්ඛ සහගත කාය විඥාණය, ඒක අනිවාර්යෙන් ලැබුණේ අපි කරපු අකුසල කර්මයකට අනුරූප තමයි දුක්ඛ සහගත කාය විඥාණය මට ඉපදුනේ. ඒ කාය විඥාණය පදනම් වෙලා මගේ හිතින් මම අපි මනෝමයෙන් දුක් විඳිනවා. මගේ අතට කකුලට අහවලා ඇන්නා කියලා අපි දෝමනස්ස සහගත සිත් උපදවා ගන්නවා. එතන දුකක් තියෙනවා. හැබැයි ඒ දෝමනස්සය කෙනෙකුට ලැබුණේ මේ කියන කාය විඥාණයෙන් නෙවෙයි. ඒක මනෝවිඥාණයෙන් ලැබිච්ච දෙයක්. ඒක එයාට අකුසල් සිතක් වශයෙන්, අකුසල කර්මයක් පදනම් වෙලා ඇතිච්ච එකක් ඒ දෝමනස්සය. මොන හොඳට තේරුම් ගන්න මේකෙන්, වේදනාවක් කියන එක අපිට උපද්දවාගෙන විඳින්නත් පුළුවන්, අපේ උත්සාහයක් නැතුව ස්වභාවයෙන්ම සැප දුක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳට වටා ගන්න, මම මේ විපාක කියන ඒවා කතා කරනකොටම කතා කරා, මේ විපාකයන්ගේ මන්දෝත්සායි බවක් තියෙන, ක්‍රියා සාධක බවක් නැහැ කියලා. එතකොට ඒ අනුව විපාක ඇතුලේ කතා කරේ මම. එතකොට ඒ සියලු සැප දුක් කියලා ඇතැම් වෙලාවට මං සියලු කියන වචනේ කියන්නේ මේ විපාක කියන එක ඇතුලේ. ඒ නිසා මේක ඇතැම් වෙලාවට අපිට තේරුම් ගැනීමේදී එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් උත්සාහයෙන් සැප දුක් උපද්දව ගන්නවා නම් ඒ තුල තියෙන්නේ ඒ කුසල් හෝ අකුසල් කර්ම නිසා ඇතිවෙච්ච සැප දුක්. යම් කිසි කෙනෙකුට ස්වභාවයෙන්ම සැප දුක් උපදිනවා නම්, දැන් අපි උත්සාහ කරන්නේ නැතුව සැප දුක් උපදිනවා. හැබැයි උත්සාහ කරන්න, හිතින් උත්සාහ කරන්න යෑමේදීත් අපිට රූප දකින්න, සද්ද අහන්න ලැබෙන අවස්ථා විපාකමයි. රූපයක් පේන අවස්ථාව, සද්දයක් ඇහෙන අවස්ථාව විපාකමයි. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න, මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඒ කාරණාව.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හරි හරි.
අවසරයි ස්වාමීන්
වහන්සේ.
වහන්සේ අර කාමාවචර සිතින් එකක් ප්‍රතිසන්දි භවයට කියන්නේ ප්‍රතිසන්දි සිත සඳහා එක භවයට උපයෝගී වෙනවයි කියලා දේශනා කළා. එතන මේ එතකොට එතන භවය කියන එකට ඒ ප්‍රතිසන්දි සිත කාමාවචර සිතින් එකක් ප්‍රතිසන්දි සිත වෙනවා නම් එතන එතකොට භවයේ එතකොට එතනදී භවපත්‍ය ජාතිකපහම එතන එතනදී ටික එකහු වෙනවද ස්වාමීන් වහන්සේ?
ආ ඔව් ඔව්. මේක දැන් පටිසම්පාද ඉදිරියේදී කතා කරනකොට ඒක කතා වෙනවා. දැන් ජාති කියලා කියපු අවස්ථාවයි මෙතන විපාක කියපු අවස්ථාවයි දෙකම එකයි. එතකොට අපි බවපච්චයා ජාති කියලා කියනකොට යම් ජාති වශයෙන් කන්දහණං පාතු බහව ආයතනණං පටිලාභෝ කියලා මේ විදියට ටිකක් ලැබුණා නම් ඒ ලැබුණෙම මේ කර්මයට ඇනිච්ච විපාක අටෙන් එකක්මයි. එතකොට දැන් මේ කතා කරපු සහේතුක කුසල විපාක අට කියලා යමක් කතා කරා නම් මේ අට ඇතුලේ තමයි ඒ අර කියපු ජාති වශයෙන් ලැබිච්චි භවපච්චා ජාති වශයෙන් ලැබිච්චි සිතක් ලැබුණේ.
අර මේ ඒ කියන්නේ චක්කුසෝත ගන්නන් කියන අපිට දැන් සලායතනයන්මත් ඒ කියන්නේ විපාකයන් නේද?
ඔව් ඔව් ඔව්. ඇහැ කන නාසය දිව ශරීරය. එතකොට චක්කුසෝත ගහන ජීව කාය ඔය පහ ඒවට අපි කියනවා විපාක. ඒවා අ හේතුක කුසල විපාක වෙනවා අ හේතුක අකුසල විපාක වෙනවා. ඒ විදිහට.
මම අහන්නද කමන්නද? මේක වැදගත් ප්‍රශ්නයක්ද කියලා නම් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ නොදැනුවත් කමින් අහන්නේ. දැන් කර්මයක් සිදු කරනකොට විපාක ධර්ම තීරණය වෙන්නේ හැම වෙලේම චිත්ත චෛතසික අනුව නම් ඒ කර්මය දැන් කර්මයට භාජනය වෙන කියන උදාහරණයක් විදිහට ප්‍රාණඝාතයක් නම් ඒක දෙමව්පියෝ නම් අපි ඝාතනය කරේ. එතකොට විපාකයේ ස්වභාවයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි සමහරක් විට දන්නේ නැතුව හරි ඒ ඝාතනය වෙන්නේ දෙමව්පියෝ නම් ඒත් ආනන්ත්‍රි වශයෙන් යනවා. එතකොට ඒ කොහොමද ස්වාමීන් වහන්සේ ඒකට භාජන වෙන පුද්ගලයා අනුව එහෙම කර්මය වෙනස් වෙන්නේ අභිධර්මානුකූලව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒක ඇත්තටම මේ ආනන්ත්‍රි පාප කර්ම කියනවා බලවත් මහා සාවාද්‍ය කර්ම. ඒකේදී ඇත්තටම මේ කුසල අකුසල කියන දෙපැත්තෙම තියෙනවා. කෙනෙක් දානයක් දෙනවා භික්ෂුන් වහන්සේ නමකට, හැබැයි දුන්නේ රහතන් වහන්සේ නමකට. එතකොට විපාකයක් දෙනකොට දෙන තැනත්තා හා ප්‍රතිග්‍රාහකයා කියන මේ දෙකම බලපානවා. අර දක්ෂිනා විභංග සූත්‍රයේ තියෙන කුසලයක් දානයක් මහත්ඵල වෙන්න එක්ක ප්‍රතිග්‍රාහකයා නිසා වෙනවා, එහෙම නැත්නම් දායකයා නිසා වෙනවා. දායකයාගේ සිල්වත් බව තිබුණොත් ප්‍රතිග්‍රාහක කෙනා දුස්සීල වුණත් දානි මහත්ඵල වෙනවා. ප්‍රතිග්‍රාහක කෙනා දුස්සීල වුණත් දෙන්නේ සිල්වත් කෙනෙකුට නම් ඒ නිසා මේ දානේ මහත්ඵල වෙන්න පුළුවන්. මේ දෙකම නැත්නම් ඒ දානේ මහත්ඵල නැහැ කියන. එතකොට ඒ නිසා මේ දෙපැත්තම බලපානවා. ඒ බලපෑමේදී කෙනෙක් දැනගෙන දෙනකොට හා නොදැන දෙනවා කියන කාරණාවේදී ඒකේ විපාකය ඇතැම් කුසල අකුසල කර්මයන්ට ඒකේ අඩු වැඩි වීම වෙන්න බලපාව. නමුත් විශේෂ දේවල් තිබුණොත් ආනන්තරීය පාප කර්ම මේ දේවල් ගරු කර්ම. ඒ ගරු කර්ම කියන දේවල් ගත්තාම මේ වගේ විපාක අපි සිද්ධිය අපි කියමුකෝ ප්‍රාණඝාතයක් වුණා, හැබැයි අම්මා මරපු බව දන්නේ නැහැ, නමුත් ප්‍රාණඝාතය සිද්ධ වුණා. අම්මා කියලා දැනගෙන නෙවෙයි වෙන කෙනෙක් කියලා හිතාන මැරුවේ. අපි තිරිසන් සතෙක් කියලා හිතාන මැරුවා කියන රෑවිලා ඔය උපමාසන පිදුරු ගොඩේ නිදාගෙන ඉන්නකොට සමහර විට අම්මා හිටියේ. තිරිසන් සතෙක් කියලා ගහලා මැරුවා. දැන් මරණ චේතනාව ඇති වුණා, ඒ නිසා මරණයටපත් වුණා නම් ප්‍රාණඝාතය සිද්ධයි. ඒ ප්‍රාණඝාතය සිද්ධ වෙච්ච තැන හිටියේ අම්මා නම් එතකොට එයාට ආනන්තාරිය කර්මය වෙනවා. ඒ වෙන්නේ අර ප්‍රතිග්‍රාහක පක්ෂයේ තියෙන ඊටාම ගුණ අනුභවයේ නිසා, ගුණ මහන්තත්වයේ නිසාම ඒ නිසා මේකේ කර්මය යාට සිද්ධ වෙනවා ආනන්තාරිය වශයෙන්. මේක නොදැන වුණොත් වෙන්නේ නැහැ. අපි කියමුකෝ අම්මා මරණ චේතනාවෙන් වෙන කෙනෙක් මරනවා අම්මා කියලා හිතාම. හැබැයි අම්මා මැරීමේ චේතනාව තිබුණා, අම්මා කියලා මැරුවා වෙන කෙනෙක්, ප්‍රාණඝාතයේ සිද්ධ වුණා. නමුත් ආනන්තරිය වෙන්නේ නැහැ. ඒ චේතනාව අනුව එයාට ඊට වඩා වෙනත් ප්‍රබල අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට අර දැන් අර ආනන්තරිය පාප කර්ම ගත්තාම රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. දැන් මරන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා හිතන. නමුත් ඝාතනයට ලක්ුණේ රහතන් වහන්සේ නමක් නම් එහෙම සිද්ධ වෙන්නේ ඒ තියෙන ඇත්තටම ඒ ගුණ මහන් තත්ත්වේ නිසා තමයි. ආර්යෝපවාද කියන ඒවා සමහර විට දන්නේ නැහැ. නමුත් උපවාදයට ලක්ුණේ ආර්යයන් වහන්සේ නමක් නම් එයාට ඒ ජීවිතයේදී මාර්ගඵල ලබන්න බෑ. ඔහු දන්නෙත් නැහැ. පස්සේ තේරුම් අරගට තමයි සමාව ගන්න. ඒකට හේතුව ප්‍රතිග්‍රාහක පාර්ශවයේ තියෙන ගුණ අනුභවය නිසා මේ කර්මයක් සිද්ධ වෙනවා. ඒකට බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කර්මයට. ඒක තමයි එතනදී වෙන්නේ.
මේ පැහැදිලි ස්වාමීනාංශ තේරුම් ගන්න.
හා තේරුම් ගන්න.
තරයි අපේ ස්වාමීන් වහන්සේ මම අපේ දේශනාවේ මුලටම කියපු දෙයක් පොඩ්ඩක් විස්තර කරගන්න. විපාකයක් හැටියට පංචේන්ද්‍රියන්ගේ ඇතිවෙන හැකියාව, කියන්නේ ප්‍රසාද හැකියාව ඇතිවෙන හැටි පොඩ්ඩක් විස්තර කරන්න අපේ ස්වාමීන් වහන්සේ. දැන් මේ මෙතන කතා කරේ විඥාන පංචේන්ද්‍රියන්ගේ විඥාන වල විපාක හැකියාවනේ. දැන් අරකේ ප්‍රසාද හැකියාව කොහොමද ඇති වුණේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න කරුණාවෙන් අපේ සම්මා.
හා හොඳයි අපේ මහත්තයා. ඒක අපි උපමාවක් ගත්තොත් බීජයක් කියන එකක්. බීජයට අනුව අපි ගහක් හදනකොට අපි සාමාන්‍ය වගාවක් කරනකොට සරු බීජ යොදා ගන්නවා. සරු යූ බීජ යොදා ගන්නේ ඇයි? ඒකේ ගහ විතරක් නෙවෙයි ඵලයක් සරුසාර හොඳ දේවල්. ඒට හේතුව බීජය සරු නිසා. ඒ වගේ තමයි කර්මය කියන එක තුල තියෙන චේතනාවෙන් තමයි මේ නාම රූප දෙක හදන්නේ. චේතනාවට අනුකූලව. දැන් අපි කියමුකෝ මට වාඩි වෙන්න ඕනේ කියලා චේතනාවක් ඉපදලා වාඩි වෙනකොට වාඩි වීම කියන සිද්ධිය මේ චේතනාව තුල තියෙනවනේ ඇතුලේ වාඩි වෙන්න ඉස්සරලා. ඒ නිසානේ අපි වාඩි වීමේ සිතක් තුලින් මේ කය පුටුවක වාඩි වෙනවා නම් ඒ විදිහට සකස් කරන්නේ. ඒ සකස් කිරීමේ ක්‍රියාව දැන් අපි කියමු කෙනෙක් වාඩි කරවන්න කිව්වොත් අපි අර වාඩි වෙන්න බැරි කෙනෙක් එයාව ඒ ඉරියව්වේ හදලා තියෙනවා. ඒ හදලා තියන්නේ චේතනාව ඇතුලේ මේ රූපයේ නිමිත්ත සටහන තියෙනවා. අන්න ඒ වගේ මං උපමාවක් රළු වෙන්න පුළුවන්. හැම චේතනාවකම තියෙනවා මේ නාම රූප විපද්ද වීමේ ක්‍රියාසාධක ශක්තිය. ඒ චේතනාවට අනුකූලව තමයි රූපේ හදන්නේ. දුර්වල චේතනාවක් නම් ඒ චේතනාවට මේ ආයතනික හොඳට හදන්න බෑ. ඒ චේතනාවේ දුබල බව නිසා. පැහැදිලි නෑ චේතනාව. ඒ නිසා සමාවිතය හදනකොට ඇස් කන් නාස විකෘති වෙලා තමයි හැදෙන්නේ. අර කුසල චේතනාව දුබල. හොඳ කුසල චේතනාවක් වුණොත් ඒ චේතනාව ප්‍රබලයි. හොඳ බීජයක් වගේ. ඒකට හැකියාව තියෙනවා ඒ චේතනාවට අනුකූලව රූපේ හොඳ පරිපූර්ණව හැදීමේ හැකියාව තියෙනවා. චේතනාවේ මිනිස්සෙක් වීමේ උපද්ද වීමේ ඒ කර්ම සාධක ශක්තිය එතන තියෙනවා. ඒ අනුව ඒ මිනිස්ස භාවය ඇති කරගෙන මේ ආයතන ටික චේතනාවට අනුකූලව හැදීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක කර්මයේ චේතනාවේ තියෙන ශක්තිය. ඒක අපි තේරුම් ගන්න බීජ නියාමය අනුව. දැන් අපි බීජය කියලා ගත්තට අපි මේක දිහා බලලා පුළුවන් ද ගහක් තීරණය කරන්න? බෑ. නමුත් මේ බීජය තුල නැද්ද මේ ගහේ ඒ බීජයට අනුකූලව ඒ බීජයේ හැදුච්ච යම් පුරාණ ගහක් තිබුණා නම් ඒ පාට හැඩය රසය කටු කොළවල හැඩය මේ ඔක්කොම මේ බීජය කියන එකේ ගතිය වශයෙන් තිබුණා. ඒට අනුකූලව අර ගහ කියන එක හැදුවා. මේ අනාත්ම සිද්ධියක් තුළ එහෙම එකක් නිර්මාණය වෙනවා නම් සමහරට ලස්සන දේවල් ගහ තුළ නිර්මාණය වෙනවා. ඒ බීජය තුළ ඒ ගතිය තිබුණා. ඒ වගේ ප්‍රබල චේතනාවන් තුළ මේ ආයතන හොඳාකාරව සකස් කිරීමේ ඒ චේතනාව තුළ අන්තර්ගත හැකියාවක් තියෙනවා. දුබල චේතනාවන් තුළ ඒක නැහැ. ඒ නිසා දුර්වල ආයතන ටිකක් දුර්වල රූපයක් තමයි හදන්නේ.
බොහොම හොඳින් තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ගමනි ස්වාමීන් වහන්සේ. අවසරයිද මගේ දැකස් ඉදවත් කරන්න. ඔබ වහන්සේ කිව්ව මේකේම මම ධර්මදේශන ටික ඇහුවා. බොහොම පින් මට ගොඩාක් කලාවට අභිධර්ම දැනුම අඩුයි. උනාට මගේ ප්‍රැක්ටිස් එක තුළ හැම වෙලේම අකුසල් සිත් උපදිනකොට ඒක කෙලින්ම ක්‍රියාවන් අඳුනගෙන බලනකොට ඒක මට නැති වෙලා යන බව හොඳින්ම දැන් තේරෙනවා. එකම දෙයක් තියෙනවා සංකංශ, මේ කුසල් සිත් වඩාගෙන යන මගේ මට දැනෙන දෙයක් තියෙනවා, හරදර වෙන තත්ත්වයල් හරි එන්නේ වැඩි වෙන ප්‍රමාණය. එතකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ විපාක විදිහට? කියන්නේ සිත් කායික හා මානසික දෙම දිහත් තමයි මට දැනෙනවා බොහොම වැඩි කියලා. ඒකගේ ස්ථාපේක්ෂව බලනකොට එහෙම වෙන්න පුළුවන් තියනවාද ස්වාමීන් වහන්සේ? කර්මයක් විදිහට?
එහෙම මෙහෙමයි. දැන් කර්මයක් විදිහටම නෙවෙයි, සමහර විට දැන් අපි බුද්ධ කාලේ වුණත් තිබුණානේ, දැන් අපි හොඳ දේ කරනකොට ඒක බාධක වැඩි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ වුණත් මේ අපිට නොපෙනෙන බලවේග ඇවිල්ලා, සමහර විට මාර බලපෑම් ඇවිල්ලා මේකට බාධක ආවා. එහෙම දේවල් අපි හොඳ දෙයක් කරනකොට එන්න පුළුවන්. ඒ බාධක එන්නෙම සමහර විට අපි මේකෙන් වළක්වන්න, අපි දුර්වල කරලා මේ සසරෙන් ගැලවෙන එකට මේ ඒ කියන දැන් අපි කියමුකෝ ඒ වගේ අකමැති පිලිස්ස ඉන්නවා. සමහර විට එයාගේ ගුණධර්ම දියුණුනොත් එයාගෙන් සමහර කෙනෙක් ප්‍රයෝජන ගන්නවා, අපි නොපෙනෙන අමනුෂ්‍ය කොටස් ප්‍රයෝජන ගන්නවා නම් සමහර විට එයාලට ඒ ගුණයක් දියුණු වෙනකොට අරයා ගාවට ලං වෙන්න හෝ එයාගෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ මොකද නරකයට සමීප වෙන්න බෑ. ඒ නිසා ඇතැම් අය මේ බාධාවන් සිද්ධ කරනවා. මං කියන්නේ සියල්ල නෙවෙයි, එහෙම දේවලුත් වෙන්න පුළුවන්. හැබැයි ඒවා අපි ඒවා හිතලා මෙහෙම දෙයක් කියලා අපි ඒ බලවේග ඔස්සේ අපේ මනස පවත්වාගෙන යන්න එපා. මං කියන්නේ බාධක කියන දේවල් මිනිස්සුත් ඇති කරනවානේ. දැන් අපි කියමුකෝ අපි මොන හොඳ වැඩක් කරනකොට මේක ඉතින් අපි රස්සාවක් තුල නම් මේක තුල අපිට අවනම්බු වහන්න ලැබෙනවා, කොන් වෙන්න ලැබෙනවා, නිඳා, මේවා මේ මනුස්ස సంతාන තුල තියෙන ස්වභාවයක්. ඒවත් බාධක වශයෙන් එනවා. ඒ නිසා කෙනකෙනාගේ තියෙන ඇතැම් දුර්වලතාවයන් නිසා අපිට මේවා බාධක වශයෙන් එන්න පුළුවන්. ඒ වගේම මේ ගමන යනකොට කර්ම විපාක වශයෙන් බාධක ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගමන යනකොට අපිට නොපෙනෙන බලවේග වලින් අපින් මේකේ මුද මිදෙනවට අකමැති කොටස් ඉන්නවා. එයාලා නැවත මේ පරණ තැනට ඇදලා දාන්න ඕන නිසා මේවා දුර්වල කරන්න අපිට බාධක ඇති කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයෙන් බාධක වෙන්න පුළුවන්. ඔයට අමතරව සාමාන්‍ය ස්වභාව වශයෙන්ද මේ බාධක එන්න පුළුවන්. නමුත් හැබැයි ඒ බාධක කොයි ආකාරයෙන් ආවත් අපේ මේ ධර්මයේ තියෙන්නේ මේ හැම බාධකයක්ම අපේ ඉන්ද්‍රිය ධර්මයක් පාරමිතාවක් දියුණු වෙන ආකාරයට ඒ බාධකේ දිහා බලන එක. බෝසත් සිරිත එහෙම තමයි. නින්දා කරනකොට ඒ නින්දාව තුළින් බෝසතාණන් වහන්සේ සාන්ති පාරමිතාව පුරා ගන්න ඒක උපකාරයක් කරගත්තා. මෛත්‍රී පාරමිතාව පුරා ගන්න ඒ නින්දා උපකාර කරගත්තා. ඒ නිසා බෝසතාණන් වහන්සේ සමහර විට සමහර තැන් හොයාගෙන යනවා නින්දා අපහස ලැබෙන තැන්. ඇයි ඒ තැන් වලට මට ගිහින් ඉන්න පුළුවන්ද? මගේ හිත කම්පාවටපත් වෙනවද නැද්ද? මන් තුල පාරමී ශක්තිමත් නම් මේකකින්වත් කම්පාවටපත් වෙන්නේ නැහැ. හිත පරීක්ෂා කරන්න පාරමී බල ගන්නවා ගන්න උන්වහන්සේ එබඳු තැන් හොයාගෙන ගියව අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා බාධක එන එක ස්වභාවයක්. ඒ බාධක අපිට ඔය කියපු නොඑක් ආකාරයෙන් එන්න පුළුවන්. සමහර විට මේ අපි මේ හොඳ දෙයට උත්සාහ නොකරන කෙනාට ඔය කිසි බාධාවක් නැති වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. හොඳ දේ කරන කෙනාටම බාධක එන්නේ. එහෙම තමයි. ඒ නිසානේ මෙච්චර කලක් අපි සසරනේ ආවේ. ඉතින් ආන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ එන්නේ හොඳ දේ කරාන බාධක එනවා. හැබැයි මං හිත දුර්වල කරගන්නේ නැහැ. දානය නිසා බාධකයක් එනවා නම් ඒ චේතනාව තවත් මං ශක්තිමත් කරගන්නවා. මේ බාධකේ කවදා හරි මට සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා මුලින් ඔය වගේ දුර්වලතාන් බාධාවන් ආවට අපි හිත ශක්තිමත් වෙලා ධර්මයේ වැඩිලා කුසලයේ ශක්තිමත් වෙනකොට ඔය සියල්ලම මගේ ඇරිලා යනවා. සා ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම වෙලාවකදී වීර්ය පාරමිතාව තමයි යොමු කරන්න
ඕනේ. ඔව් ඒක තමයි. එතකොට ඒ වීර්යය තියෙනවනේ මොකක්ද නූපන් අකුස උපන් අකුසලය දුරු කිරීම සඳහා වීර්යය කරන්න, නූපන් අකුසලයේ නූපදීම සඳහා වීර්යය කරන්න. ඒක තියෙන චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා හොඳයි මතක් කරපිට. ඒ වගේ ඒ කෙනෙකුට වීර්ය ධර්මයේ වැඩෙන විදිහට පාරමිතා වැඩෙන විදිහට එයාට යොදා ගන්න. හිත සත්‍යමත් කරගෙන නෑ මං යමක් සඳහානම් පියවර තැබුවේ මොන බාධකාවත් මම මේක ඉදිරියට යනවා කියලා ඒ විදිහට වීර්යය යොදා ගන්න පුළුවන්. ඒ අතර මේ ආයේ අර වගේ කියපු පාරමී ධර්මය හැම එකක්ම වැඩෙන විදිහ. සමහරට සද්ධාව දුර්වල වෙනවනම් සද්ධාව සද්ධාවෙන් කම්පා නොවන විදිහට හිත සකස් කරගන්න නෑ මං මේක නිසා මගේ සද්ධාව නැති කරගන්නේ නෑ, දාන අධ්‍යාසය නැති කරගන්නේ නෑ කියලා අදිෂ්ඨාන පාරමිතාව ඇති කරගන්නත් පුළුවන්. ඒ නිසා මේ තමන්ට ඒ පාරමිතාවන් බල ගන්නවා ගන්න, ඒ පාරමිතා යම් පාරමිතාවක් ඉස්මතු කරගෙන අර බාධකයේ දුරුකරගත හැකිද ඒ පාරමිතාව අපි ඉදිරියට ගන්නවා. එතකොට ඒ අදාළ පාරමිතාවක් මේ බාධක අනුව අපිට වැඩෙනවා. ඉතින් බොහොම හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං
පෙරවන් සරණයි.
අපසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර මේ පංචද්ධාරා වර්ජන මනෝද්ධාරා කියන සිත් එකයි බොත්තපන සිතයි මනෝධාතු මන විඤ්ඤාණ ධාතු වල
අ හේතුක කුසල අකුසල විපාක මනෝ ධාතුව කියලා තියෙන මනෝ ධාතු ත්‍රිකය කියලා තුනක් තියෙනවා. ඒකින් දෙකක් විපාක එකක් ක්‍රියා. ඒක මෙතෙන් අරන් නැහැ. ක්‍රියාසිත විපාක වශයෙන් අරන් තියෙන සම්පටිච්ඡන සිත් දෙක. එතකොට මෙතන සම්පටිච්ඡන සිත් දෙක කියලා අරන් තියෙනවා. එතකොට මේ සම්පටිච්ඡන සිත් දෙක තමයි කුසල විපාක සම්පටිච්ඡනයයි අකුසල විපාක සම්පටිච්ඡනයයි තමයි මේ සිත් දෙක තියෙන්නේ. එතකොට ඒක තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. මේ හිත තමයි අපි අරමුණක් අපි රූපයක් දකිනකොට ඒ රූපය පිළිබඳව මනෝ විඥාණයෙන් ඒ රූපේ හරියාකාරව තේරුම් ගන්න පෙර මනසට උපකාරයක් වශයෙන් අර ඇහෙන් දැකපු දෙයම පිළිගැනීමක් වශයෙන් උපදින හිතක් තියෙනවා. ඒකට තමයි සම්පටිච්ඡන සිත්. එතකොට අනිෂ්ඨ අරමුණක් පිළිගන්නවා නම් ඒකට අකුසල විපාක සම්පටිච්ඡනය කියනවා. ඉෂ්ඨ අරමුණක් පිළිගන්නවා නම් ඒක කුසල විපාක සම්පටිච්ඡනය කියලා කියනවා. එතකොට ඒ විදිහට තමයි එතන මේ යෙදෙන්නේ. හරිද අපේ මහත්තයා ප්‍රශ්නෙට?
ඔව් එතන තේරුම් ගන්නවා. ඒකට අර මේ පංචද්ධාරා වර්ජ මනෝද්ධාරාජන කියනකයි වොත්තපන කියනකයි උත්ෙන්ටයි වෙන්නේ
නැහැ නේද? නෑ නෑ අපේ මහත්. ඒවා ක්‍රියාසිට නේ. ඒවා කර්මයට අනුව ලැබිච්ච විපාක සිත් නෙවෙයි. ඒවා එහෙම සිත් තියෙනවා. ඒ නම් සම්පටිච්ඡන අර මනෝ ධාතු ත්‍රිකය කියන එක තුන තියෙනවා. නමුත් ඒවා ක්‍රියාසිත් නිසා මේකට ගත්තේ නැහැ.
එහෙම සමින්නම්ස බොම්පින් සම්නස එකයි අර දැන් අද කිව්වේ කිය දැන් බාහිර දැන් රූපයක වස්තුවක يعني මේ බලපෑම කියන්නේ අනන්තරි බාබුලා ඉතින කරුණාත් ඒ වගේ දෙයකට ඒතර බාහිර දේ බලපෑම
ඒක තමයි. එහෙම වෙන්න පුළුවන් බාහිර දේ බලපෑම කියන එක මේ ඒ මේ කර්මයට අනුවත් ලැබෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේවා මේ බාධක කියනවා අපි ඉතින් අර විදිහට එන්න පුළුවන්. ආනන්දාරේ පාප කර්මයේ ගත්තහම ඒක සුවිශේෂයි ඒක. ඉතින් ඒ නිසා ඒක අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට කර්මයේ තේරුම් ගන්න පුළුවන් කොටසක් තියෙනවා. බැරි කොටසක් තියෙනවා. මොකද කර්මයේ කියන එකේම අචින්ත ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ අචින්ත ස්වභාවය තේරුම් ගන්න අපිට ඔප්පු කරගන්න තියෙන්නේ ඒ සාධක විතරයි. මෙහෙම සිද්ධාන්ත වෙලා තියෙනවා විතරයි. නමුත් අර මම ඒකයි කිව්වේ දැන හෝ නොදැන කුස් මොකද ආර්ය උපවාදයක් කරොත් අනිවාර්යෙන් එයාට ඒ ජීවිතේ නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. දන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක්. එතකොට ඒකේ නොදැනගත්තත් ඒ කර්මය සිද්ධ වෙච්චි බව ඒ ಗುಣමහන් තත්වයේ සමයි නිසා තමයි වෙලා තියෙන්නේ. ඒක කොහොමද ඔප්පු කරගන්නේ කියන එක පිළිබඳව අපිට ওই සාධක ටික විතරක් අරගෙන ශ්‍රද්ධාවෙන් ගත යුතු කොටසක් තමයි ඒක. මොකද කර්මයේ අචින්ත්‍ය බව හා ප්‍රත්‍යවීමේ තියෙන ඒකේ විචිත්‍ර බව, ඒක ගම්භීර බව ඒක අපිට පේන. දැන් උදාහරණයක් වශයෙන් සමහරවිට තමන්ගේ කර්මයේ බලපාන වෙන කෙනෙකුට මේක අපිට හිතාගන්න ඔබ හාල ඇති එක්තරා ස්වාමීන් වහන්සේ නමක් යනකොට පිට ඉන්න අයට ඒ ස්වාමීන් වහන්සේ පස්සේ පිටපස්සේ ස්ත්‍රියක් යනවා පේනවා. දැන් මේ අර ස්වාමීන් වහන්සේගේ කර්මයට සිද්ධිය සිද්ධ වෙන්නේ තව කෙනෙකුට. උන්වහන්සේට පේන්නේ නැහැ මේක. තව කෙනෙකුට පේනවා අර ස්වාමීන් වහන්සේ පිටපස්සෙන් ස්ත්‍රියක් යනවා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ නින්දා අපහස කියනවා, දොස් කියනවා, පැහැදෙනවා, ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ බහලා ඇති ඊපස්සේ රජුරෝ මේක තේරුම් අරගෙන පිටිපස්සෙන් ගිහිල්ලා කුටිය ඇතුළට යනකොට වතුරු දහම් වෙනවා. ඊට පස්සේ තේරුම් ගත්තා මේක මේ කර්මයක් නිසා වෙන එකක් කියලා. අන්න ඒ වගේ දැන් ඒ බලපෑම වෙන කෙනෙකුටයි සිද්ධ වෙන්නේ. ඒ වගේ දැන් හිත උපදින්නේ වෙන කෙනෙකුට. එතකොට ඒ කර්මය කියන එක මේ බලපාන හැටි වහරි මේ බොහොම මේ ගම්භීරයි. සමහර විට අපිට සමහර විට කර්මයක් නිසා ඇඟට ගහක් කඩාන හැදෙනවා, හෙනයක් ගහනවා. දැන් මේ බාහිර සිද්ධියක් ඒ අවස්ථාවේ ඒ වෙලාවේ සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ මේ ප්‍රත්‍යවීම් කියනවා මේ හරි මේ අචින්ත්‍යයි, ඒවා ගම්භීරයි. ඉතින් ඒ නිසා ඒකයි අපි කියුවේ අර සිද්ධාන්ත අනුසාරයෙන් ඇතැම් දේවල් සද්ධාවෙන් තමයි තේරුම් ගන්න
තියෙන්නේ. සංස්කාරයන්
තව පොඩි දෙයක්
මතක් කරන්න කියනවා. ආයතන ගැන කතා කරන මම හිතන මහත්මයෙකුත් ඇතුළු මේ අසුඛානාසය ඒ වගේ ආයතන ගැන ඒවා කර්මයෙන් ඇතුළත් අපි මේ අභිධර්මයේ තුල එක විපාකයක් කියලා හඳුන්වන්නේ නැහැ නේද? රූප කියන එක නෙවෙයි විපාක නෙවෙයි විපාක ධම්ම හැටියට හඳුන්වන්නේ. ඒකත් ඒක ප්‍රොඩක් සංඥාස අපිට පොඩ්ඩක් මතක් කරගන්න
සංඥා. අතර මේකේ මේ ඔව් මං කියර මුලින් මතක් කරේ විපාක කියන එකේ ධර්මයේ ඔය පෙන්නන්නේ විපාක වලට ඔය කතාවත් උපකරණේ හා පරිසම් කොහේ මේ විභංග ආදී මේවල් පෙන්නන්නේ මානසිකාර බවක් හා ඕනෝන්ට සම්ප්‍රයුක්ත වෙන බවක්, සමන්නාහාර බවක්, මෙනෙහි කරන බවක්, අරමුණු ගැනීමේ හැකියාවක් කියන එක විපාක කියන ධර්මයන්ට ආවේනික ධර්මයක්. විපාකයේ ලක්ෂණ පෙන්වනකොට එතකොට ඒ කර්මය කියන චේතනාවෙන් හැම වෙලාවෙම උපද්දවන්නේ චිත්තචෛසික ධර්මයෝ තමයි උපද්දවන්නේ. ඒ නිසා කර්මයට අනුකූලව කර්මජ රූප කියන ඒවා උපදිනවා. ඒ හිතත් සමග උපද්දවන්නේ. එතකොට දැන් කර්මයට යම් චිත්තචෛසික ධර්ම ටිකක් එපැද්දුවා නම් ඒ ටික තමයි විපාක. ඒ ඉපදිච්චි සිතේම කර්මජ රූප ටිකක් උපදිනවා. ඒ කර්මයට අනුකූලව තමයි ලැබෙන්නේ. නමුත් ඒ දේවල් වලට විපාක කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ නැති හේතුව තමයි විපාක කියන ඒ දේවල් වල යම් මානසිකාර හැකියාවක් ඕනෝන්ට සම්ප්‍රයුක්ත වෙච්ච බව, සමන්නාහාර බවක් තියෙනවා කියන එක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් නමුත් කර්මයට අනුකූලව රූප ධර්ම අපිට උපදින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් නිස්සන්ද ඵල කියලා කියන්නේ අපි කියමුකෝ කෙනෙකුට හොඳ වාහනයක් ලැබෙනවා. එතකොට මේ වාහනයක් ඉපැද්දුවද කර්මයේ? නෑ, ඒක එයාට කර්මයේ අනුභවයෙන් එයාට එහෙම දෙයක් සැප විඳින්න ඒ වගේ දෙයක් ලැබුණා. එතකොට ඒ ලැබිච්ච දේ දැන් අර කර්මජ රූප වගේ ඉපැද්දුවා කියලා එහෙම ගන්න බෑ. නමුත් ඒ වගේ කර්මයට ලැබෙන විපාකත් තියෙනවා, බාහිර විපාක. තමන්ගේ సంతානයේ ලැබෙන අර ජීවිතේන්ද්‍ර රූප සහිත දේවලුත් තියෙනවා. ඒ නිසා විපාක කියන එක හැම වෙලාවෙම රූප විපාක වෙන්නේ නැහැ. ඒවා අවිපාක ධර්ම. නමුත් කර්මයේ අනුව ඒවා ලැබෙන්න පුළුවන්. විපාක වෙන්නේ චිත්තචෛසික ධර්මයේ පමණයි. ඉතින් ඒකේ මේක මේට වැඩිය පැහැදිලි කිරීම ටිකක් අමාරු කාරණා. මම තව ටිකක් බලන්නම් මේ විපාක කියන එක යටතේ කතාවත් උපකරණී යම් මේ සාකච්ඡාවක් තියෙනවා. ඒකේ තියෙන කරුණු ටික පොඩ්ඩක් මතු කරන්න මම ඊළඟ සාකච්ඡාවේදී උත්සාහවත් වෙනවා.
තෙරුවන් සරණයි සෝනාස්. ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද?
ඔව් පුළුවන්.
එහෙමයි. සමහරවිට මම හිතන්නේ මේ ප්‍රශ්නේ ටිකක් අනිත් ආපු ප්‍රශ්න එක්ක බලනකොට සම්පූර්ණ වෙනස් වගේ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් මේක මට දැනට බලපාන ප්‍රශ්න නිසා මම හිතුවා සමනවාස මුලදී සඳහන් කරා එහෙම කියන ගැටලුව ඉදිරිපත් කරන්න. ඒක සමනසගේ දේශනා ඉදිරියට කරගෙන ඉන්න පාසක් වේ කියලා. මේ සමනස මට තියෙන ගැටලුව තමයි සමනස දැන් සෑන් කාලයක් තිස්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන උත්සාහ කරනවා. ඒ ධර්ම කරෝ ඒ මොහොතේ තේරෙනවා. නමුත් මතක තබා ගැනීමේ ගැටලුවකට මොන දෙන බවක් මම අත්දකින්න නිතරම. නමුත් මම හිතනවා ඒක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න ඇති. නමුත් මම මේ අහන්නේ සම්මත දැන් යම් අවස්ථාවල ධර්ම කරුණු මේ කියන්නේ භාවනා විදී හෝ එදිනෙදා කටයුතු කිරීමේදී ඒවා මේ කටයුතු පිළිබඳ අවධානයෙන් ඉන්න අවස්ථාවලදී ධර්මයට සම්බන්ධ කරුණු තේරෙනවා. දැන් මේ වෙන්නේ මේ දෙය කියන එක. නමුත් දැන් උදාහරණයක් විදිහට දැන් සිත් ගැනතොත් සිත් 12ක් මේ ගහලුනේ මේ සිද්ද දැන් මෙතනින් මේ විදිහට ගියොත් මේ කොටසට යනවා කියලා ඒ ධර්ම කරුණුත් එක ගලප ගන්න බැරි කමක් වෙනවා. අර මං අර ධර්ම කරුණු දන්නේ නැති නිසා හෝ මතක නැති නිසා ඒකට ගත හැකි මං එක දෙයක් හිතුවේ තමයි. දැන් උදාහරණයක් විදිහට පුංචි කාලේ අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ඇල්ෆබෙට් එක දන්නේ නැත්නම් අපිට වචනයක් ලියන්න බෑ. වචන දන්නේ නැත්නම් සෙන්ටෙන්සස් ලියන්න බෑ. සෙන්ටෙන්සස් ලියන්න බෑ. පැරග්‍රාෆ් ලියන්න බෑ. එහෙම එහෙම බැලුවාම එකපාරට අපිට පැරග්‍රාෆ් ලියන්න පටන් ගන්න නෑනේ ඉස්කෝලේ.
ඔව්.
නමුත් දැන් මම එතකොට ආයෙත් යන්න ඕනද? අර يعني ගිහිල්ලා කඩපාඩම් කරගන්න ඕනද? මේ කාරණා ටික මම මෙහෙම අහන්න. මොකද මට හිතෙන විදිහට මම එහෙම අහන්නේ. මගේ කියන්නේ දොරටුවේ මග හැරව ගන්න සොමනන්සගේ උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කාරණා ටික අර මම අර ගලපන එක පැත්තකින් කියලා ඒ ටික ඉස්සෙල්ලා ධාරණය කරගෙන කඩපාඩම් කරගෙන ඒක මතකේ තියාගෙන අවශ්‍ය වෙලාවට එතකොට මට ඒක ගලප ගන්න පුළුවන් වෙන තත්ත්වයකට හදා ගන්න ඕනද? ඒ කොයි වගේ ආකාරයකට මම ඒකට මේ අප්‍රෝච් කරන්න ඕනේ කියලා ඉස්සම නම් ඉතින් මම සාකරණ යන්නේ.
හා හරි තේරුණා. ඒකෙදි ඇත්තටම මේ අපි කොච්චර කටපාඩම් කරත් අමතක වීම කියන එක මේ සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි නිතර නිතර කටපාඩම් කරනවද නැද්ද කියන එක නෙවෙයි. නමුත් නැවත නැවත මතක තියාගන්න අපි නිතර නිතර සජ්ජායනා කළ යුතුයි කියන කාරණාවකුත් වෙනම තියෙනවා. ඒට වඩා මේ මතකයේ කියන එක නැති වෙන්න මූලික හේතුව තමයි සිහිය නැතිකම. සතියේ දුර්වලතාවය නිසා හා අපි හිතේ නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වීම වැඩි නිසා. ඒ නිසා මනසේ ආවරණය වෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ සංඝාරව කියන බ්‍රාහ්මණයට දේශනා කරේ එයා අහන ප්‍රශ්නෙමනි ස්වාමීනි මම මේ එදිනෙදා සජ්ජායනා කරන මන්ත්‍ර පවා මට වෙලාවකට අමතක වෙලා එනවා. ඉතින් කලක් සජ්ජායනා නොකරපු මන්ත්‍ර ගැන කවර කතාවද? මේ මොහොතේ සජ්ජායනා කරන මන්ත්‍ර පවා මට අමතක වෙනවා. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝ බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක් කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් තීනමිද්දෙන් උද්ධච්ච කුච්චෙන් විචිකිච්ඡාවෙන් මේ නීවරණයන්ගෙන් ආවරණය වෙනකොට පුරාණ දේවල් නෙවෙයි මේ තියෙන දේත් අතුරුදහන් වෙලා. ඒකට බුදුරජාණන් උපමාවක් ගේන්නානේ හරියට පැහැදිලි දියබඳුනකින් බඳුනේ පතුල බලන්න පුළුවන්. හැබැයි ඔකට විවිධ පාට ටිකක් එකතු කරොත් සායම් වර්ග ටිකක් කහ පාට නිල් පාට ආදී පතුල පේන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ කාම ඡන්ද ආදී නීවරණ ධර්මියෝ වැඩෙනකොට අර දේවල් අමතක වෙලා යන එක ස්වභාවයක්. මනස ආවරණය කරනවා. ඒ නිසා අපේ සමහර විට අපි හොඳට සමාධිය ඇති කරගෙන සතිය දියුණු කරගත්තොත් කාලයක් යනකොට අර අමතක වෙලා තිබුණ ඒවා මතක් වෙනවා. අපි කවදාවත් කටපාඩම් කරපු මතක් කරගත්තේ නැති දේවල් මතක් නොවෙන්න පුළුවන්. නුවණක් වශයෙන් ගැළපිලා ඉන්න පුළුවන්. නමුත් කාලයක් අමතක වෙලා තිබුණු දේවල් පවා අපේ මතකයට එනවා. අපි සති සමාධි දෙක හොඳට දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ සිහිය කියන කාරණාව දියුණු කරොත් එයාට මතක ශක්තිය, ධාරණ ශක්තිය කාලයක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක එක කාරණාවක්. අනිත් කාරණාව තමයි එහෙම සතිය ප්‍රඥාව දියුණු කරගන්න ගමන් තමන්ගේ භාවනාවට අවශ්‍ය යම් කොටස් ටිකක් තියෙනවා නම් ඒක ඉගෙන ගත යුතුයි. ඒක කවදාවත් අපි ඒකේ කම්මැලි වෙන්න හොඳ නැහැ. ඒකම නීවරණයක් වෙනවා. එතකොට කම්මැලිකම කියන එක නීවරණයක්. අපි කියමුකෝ කෙනෙකුට ධාතු කර්මස්ථානේ නම් කමඨාණක් හැටියට වඩන්නේ මේ ධාතු කර්මස්ථානේ තුල පටවි ධාතුව කියන්නේ මොකද්ද? ඒ පටවි ධාතුව හඳුනාගන්නේ කොහොමද? පටවි ධාතුවට ආයත රූප මොනවද කියලා ඒකේ ලක්ෂණ ආදී දේවල් බලාගන්න අපි පොතක් හෝ ධර්මදේශනාවක් ඇහිය යුතුයි. පිළිකුල් භාවනාව පිළිබඳ පිළිබිල් කොටස් පිළිබඳව ඉගෙන ගත යුතුයි. හැබැයි ඒක පියවරම් පියවර ඉගෙන ගන්නත් පුළුවන්. කොටස් ටික මේ ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේ අපි ධර්මයකුත් අපි හදාරනකොට අපිට සුතමේ ඥානය කියන එකක් අවශ්‍ය වෙනවා. ඒතකොට සුතමේ ඥානය අපි එක්ක ඇහිමෙන් හෝ පොතපතෙන් ලබා ගන්න ඕනේ. ඒ නිසා අපි මම කියන්නේ මේ සියලු දේවල් අපි මනසේ ගොඩ ගහගත යුතුයි කියන එක නෙමෙයි. අපේ ධර්ම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික අපි එකතු කරගන්න ඕනේ. ඒක පටිසම්පාද නම් පටිසම්පාද හේතුඵල ධම විවිධාකාරයෙන් පෙන්නවා. එතකොට ඒක භාවනා කමටහනට අදාළ විදිහට ඒ හේතුඵල ධම අපි ඉගෙන ගන්න වෙනවා. ඒක අපි තේරුම් ගන්න සාකච්ඡා කරලා ප්‍රගුණ කරගන්න වෙනවා. ඊට පස්සේ අපි ඒ අනුව සතිය සමාධිය දිනු කරනකොට අරවත් තේරෙනකොට ඒ වගේ ඒව හොඳට තමන්ට වැටහෙනකොට ඒවා යමතක වෙන්නේ නැහැ. ඕනෑ වෙලාවක ආර්ජනය කරලා ගන්න පුළුවන්. ඒ නිසා කෙටියෙන් සරලව කිව්වොත් අපේ මතක ශක්තිය කියන එක නැති වෙන්න එකම හේතුව තමයි සති සමාධි දුර්වල වීම, සතියෙන් කටයුතු නොකිරීම. ඒකට ප්‍රතිවිරුද්ධව අපේ නීවරණ ධර්මය හිතේ විසිරුණුකම වැඩි. යමක් අහනකොට අපි අහන්නේ හුද සතියෙන් නෙවෙයි. ඒ නිසා අපේ ධාරණේ නැති වෙනවා. කම්මැලිකම් අරති ඇති වුණාම හිතේ තියෙන ක්‍රියාසාධක බව නැති වෙනවා. ඒ නිසා අමතක වීම කියන එක වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් මොනවත් නොදන්න කෙනෙක් නම් ඒවා අපි අදාළ දේවල් පාඩම් කරගෙන දැනුම ඇති කරගන්න ඕනේ. දැනුම පවත්වන්න නම් එයාගේ සතිය සමාධි එයා දියුණු කරගෙන නීවරණ ධර්මයන් විහිිත හැම වෙලාවෙම ආරක්ෂා කරගෙන යන්න.
පොඩි දෙයක් මතක් කරන්න සාමනාස. දැන් අපිට මේ මානසිකව දුකක් වෙනවා කියන තැනදී ඒක විපාකයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ ඒක අකුසලයක විපාකයක් හැටියට නෙවෙයි ඒ දෝමනස්සේ එන්නේ. අපි අර අයෝනිසෝ මානසිකාරය නිසා වැරදියට හිතන ගැතියෙන් තමයි ඒ දුක එන්නේ. එහෙම නිසා මානසික දුක් විපාක නෙවෙයි.
මානසික දුක එහෙම අපිට ඒක ඒකාන්ත වශයෙන් කියන්න අමාරුයි. හැබැයි දෝමනස්සේ කියන ද්වේෂය නැමැති චෛතසික ධර්මය යම් හිතක යෙදিলা නම් අකුසල හේතුවක් වශයෙන් ඒ හේතුව යෙදෙනකොට එතකොට ඒක ඇත්තටම මේ විපාකයක් නෙවෙයි. ඒක අකුසල ධර්මයක යෙදෙන දෙයක්. අපි කියමුකෝ අහේතුක අකුසල විපාක මනෝ විඥාන සම්තිරණ සිත සම්පටිච්චන හිතක් ගත්තොත් එතකොට ඒකේ හිතේ යම් දුක් වෙන බවක් හිතේ යම් දෙයක් තියෙන්න පුළුවන් අපි අහේතුක මනෝ විඥාන ධාතුව තුළ. දැන් එතකොට ඒකේ යම් දුක්සහගත බවක් තියෙනවනම් ඒක විපාකයක් වශයෙන් ලැබෙන දෙයක්. හැබැයි දෝමනස්සේ යෙදිලා දේසේ යෙදිච්ච යම් ධර්මයක් තියෙනවනම් ඒක හැම වෙලාවෙම අකුසල කර්මයක තියෙන දුකක්. ඔව් අහන්න.
අර කලින් අහපු ප්‍රශ්නෙට අදාළයි ස්වාමීන් වහන්සේ. දැන් මේ සංස්කාරයන් ගැන යෝනිසෝමනසිකාරය පවත්වනකොට සෝමනස්ස සහගත සංස්කාරවලට දෝමනස්ස සහගත සංස්කාරවලට සිහිය ඉක්මනින්ම ඉපදෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක්ෂා සහගත සංස්කාරවල ගොඩ වෙලා තියෙනවා සිහිය ඉපදෙන්න වෙලා යනවා. ඒක ඒ ධර්මතාවයන්ගේ ස්වභාවය නිසාද ඒක වලක ගන්න ඔබ වහන්සේලා අනුගමනය කරන උපක්‍රමයක් මොන හරි ඒ වගේ දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ?
තෙරුවන් සරණයි. ඔය බොහොම හොඳ වටිනා ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඉතින් දෝමනස්ස සෝමනස්ස කියන දේවල් ඉතාම රළු අරමුණු පැහැදිලිව පේනවා. ඒ නිසා ඒකේ ඇත්තටම මේ කෙනෙකුට අරමුණු කරගන්නත් පහසුයි. ඒ නිසා පහසුවෙන් පේන බවක් තියෙනවා. උපේක්ෂා වේදනාව කියන එක මේ දෝමනස්ස සෝමනස්ස දෙකට අතරමැද තියෙන එකක්. ඒ නිසා ඒක ඇත්තටම උපේක්ෂාව කියන එක හරි අමාරුයි මේ තේරුම් ගන්න. ඒක අර නොදන්නාකම නිසාම ඒක ප්‍රකට වෙන්නේ නැහැ, උපේක්ෂා වේදනාව කියන එක. නමුත් අර දේවල් පිළිබඳව දැනගත්තත් නොදැනගත්තත් ඒ වේදනාව ප්‍රකට නිසා අපිට මානසිකාරය කරගන්න පුළුවන්. උපේක්ෂාවේ අප්‍රකටතාවයේ වෙලා තියෙන නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා, ඒ වගේම මේ වේදනාව තියෙන සියුම්භාවය නිසා ඒක අපි ප්‍රකට කරගන්න තියෙන්නේ විඳීම කියන එක. දැන් අපි සැපක් දුකක් නැති මධ්‍යස්ත බවක් කියන එකක් අපි හිතට දැනෙනවා. හිතට මධ්‍යස්ත බව කියන එක විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. උපේක්ෂා වේදනාව තුලත් මධ්‍යස්ථතාවයක් තියෙන්න පුළුවන්. චිත්තචෛසික ධර්මයන්ගේ තත්‍රමඤ්ඤත්තතා කියන මේ මධ්‍යස්ථතාවයේ වෙන්නත් පුළුවන්. එතකොට ඒ දෙකක්. එතකොට අපි චිත්තචෛසික ධර්මයන්ගේ කියන මේ උපේක්ෂා බව, ඒ කියන්නේ තත්‍රමඤ්ඤත්තතා කියන උපේක්ෂාව, ඒකෙන් කරන්නේ අර චිත්තචෛසික ධර්මයෝ සමාන අදහස් තුල පවත්වාගෙන යන්නේ. දෝමනස්සයේ හෝ සෝමනස්සයට යන්නේ නැතුව ඒ තමන්ගේ අදාළ සිත් වලට අනුකූලව පැවැත්වීම තමයි ඒ තත්‍රමඤ්ඤත්තතා කියන උපේක්ෂාවෙන් කරන්නේ. නමුත් වේදනා උපේක්ෂාවක් කියලා එකක් තියෙනවා. ඒ වේදනා උපේක්ෂාව චෛතසික ධර්මයන්ගේ මැදහත් බව නෙවෙයි, එතන තියෙන්නේ වේදනාවේ මැදහත් බවේ සැපත් නැති දුකත් නැති මධ්‍යස්ත බවක්. සමහරවිට අපි භාවනා කරනකොට ඇතැම් දේවල් අපි කියමු අහස දෙයක් කෙනෙක් බලාගෙන ඉන්න. උඩ යට ඒක ඉතින් කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ හිතේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අපි ප්‍රකට කරගන්නේ මොන වගේද? අර කැමැත්ත අකමැත්ත කියන වේදනා දෙක අනුසාරයෙන් තමයි උපේක්ෂා වේදනාව ප්‍රකට කරගන්නේ. මිසක් නැතුව අපිට ඇත්තටම අර සෝමනස්ස දෝමනස්ස වේදනා වගේ රළු නැති නිසා කෙනෙකුට විදර්ශනා ඥාන දියුණු නැති කෙනෙකුට කෙලින්ම ඒක අරමුණු කරන්න බෑ. ඒ නිසා අර දෙක අනුසාරයෙන් අපි තේරුම් ගන්නවා. ඒක හරියට අපි ඇතිවීම නැතිවීම තේරුම් ගන්න. රූපයේ හටගෙන බිඳෙන බව අපිට රූපයේ දිහා බලාගෙන තේරුම් ගන්න අමාරු. නමුත් අපේ හිතක් බිඳෙන බව හෝ ශබ්දයක් ඇති වෙලා නැති වෙලා යන බව අපිට තේරෙනවා. ශබ්දයක් බිඳෙන බව තේරෙනවා. ඒ අනුසාරයෙන් රූපයේ බිඳීමක් මෙහෙම නේද කියලා වටහා ගන්නවා වගේ සෝමනස්ස දෝමනස්ස අනුසාරයෙන් මේ දෙකට අහුවෙන්නේ නැතිනම් විඳීම් ස්වභාවයක් තියෙනවා නේ. ඒ උපේක්ෂා වේදනාව කියලා අපි මුලින් ප්‍රකට කරගන්නේ ඒ යා.
මේ
අපි සතිය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි හිත ඇතුලේ සාමාන්‍යයෙන් අපිට පුතජනන් විදියට පුරුදු වෙන්නේ සිත ඇතුලේ සත්‍යයක් ඇති කරගන්නනේ. අපි සතිය හෝ අසතියෙන් ඉන්නවා කියලා සිත ඇතුලෙන්මනේ දැනගන්නේ.
ඔව්.
එතකොට සතර සතිපට්ඨානේ සඳහන් වෙන විදියට සිහියමයි අර උනව බ්‍රහ්මන් සූත්‍රයේ සඳහන් වෙන විදියට සිතට පිටසරණ සතියයි කියලා අපි ඔන්න ඔය දෙක සමිනවාස කොහොමද මට තියෙන්නේ දැන් මේ ආර්ය විද්‍යාවේ තියෙන සීලයක් තමයි මම පවත්වන්නේ. එහෙම නැත්නම් මට මේ තාමත් මම කරන්නේ මේ පුත්ජන විදියේ සිහිය අසිහිය මේ වෙනස් කරන වෙනස දැනගන්න එකක් කියලා ඒ වගේ කොටකට අපි හිතක් ගෙනියන්නේ කොහොමද කියලා කරුණාවෙන් පැහැදිලි කරන්න සමිනවාස වෙනසක්.
හොඳයි, ඒකත් හොඳ ප්‍රශ්නයක්. නැති සති සම්පජන්නේ කියලා කොටසක් තියෙනවා. සති සම්පජන්නේ කියන සිහිය නුවණ එකට යෙදෙන හිත් තියෙනවා. ඉතින් එතකොට ඒ අනුව තමයි අපි දැන් යම් සිහිය කියන එක ප්‍රඥාවෙන් තොරවත් යෙදෙන්න පුළුවන්, ප්‍රඥාව සහිතත් යෙදෙන්න පුළුවන්. ඥාන සම්පයුත්තව ඥාන විප්පයුත්තව කියන කාරණා දෙකෙන්ම යෙදෙන්න පුළුවන්. එතකොට ඥාන විප්‍රයුක්ත වේදෙනකොට ඒ අරමුණ පිළිබඳව තමන් අවදිමත් බව දැනුවත් බව තියෙනවා. ඒකේ අරමුණේ යථාර්ථය දන්නා බව නොදන්නාකම කියන එක ඒ තුල බොහෝ විට අප්‍රකටයි. නමුත් ඒ අපි යම් සතියකින් ඉන්නවා නම් දැන් සතිපට්ඨානේ හැම වෙලාවෙම පෙන්වන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. කෙලස් තවන වැර ඇතුව නුවණැතුව සිහියෙන් ඉන්න කියලා. එතකොට එයා සිහියෙන් ඉන්නේ නුවණකු සහිතව. එතකොට නුවණ කියන එක ඇතුලේ එයාගේ දැනුමක් තියෙනවා ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව පිළිබඳව, විදර්ශනා ප්‍රඥාව හා සාමාන්‍ය ලෝකයේ අතර තියෙන මේ සාමාන්‍ය ලෝකයා දන්න දැනි මේක ප්‍රඥාව කියලා නෙවෙයි කියන්නේ. එතකොට ඒ නිසා යම් අරමුණක් ගන්නකොට එයා අරමුණ තමන්ට වැටහෙන ආකාරයෙන් එයා දන්නවා එයා ඉන්නේ නිවැරදි සිහියෙන්ද, හොඳ මේ ධර්මයේ පෙන්න විපස්සනා සම්මාදිට්ඨින් යුක්ත වූ සිහියකින්ද ඉන්නේ කියන එක එයා දන්නේ එයා තුළ තියෙන ප්‍රඥාවත් එක්ක. ඉතින් ඒ නිසා දැන් අපි කියමුකෝ අපේ රූපයක් දකිනකොට ඒ රූපයේ අන්තර්ගතයට මේකේ ඇතිවීම නැතිවීම හෝ ඒකේ ධාතු ස්වභාවය අරමුණු නොවි හුදු දැකී මාත්‍රයට අවධානය යොමු වෙන්න පුළුවන්. එතකොට ඒක යාගේ සතියක් තමයි. නමුත් ඒක සතිය තුළ ඊට පස්සේ ඒකේ ප්‍රඥාව යෙදিলা නැති වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ඒ රූපේම පේනවා. හැබැයි එයාට මේ රූපේ මෙබඳු එකක් කියන නුවණක් තියෙනවා. නුවණ සහිත රූපේ පිළිබඳව අවධානය තියෙනවා. අන්න එතකොට එයා තේරුම් ගන්න මේ සිහිය සම්මා දිට්ඨියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව සිහියක්. ඒක ලෝකෝත්තර මාර්ගයේ අනුව ගියපු ප්‍රඥාවෙන් යුක්තව විදර්ශනා ඥාණයෙන් යුක්තව සිහියක් කියලා එයාට සතියෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකයි සතීච කොහාම්බික්කවේ සබ්බත්තිකම් වදාන. සිහිය සියලු අර්ථය ඉෂ්ට කරලා දෙන. තමන් සිහියෙන් ඉන්නවද කියන එකත් ඒ සිහියට තේරුම් ගන්න පුළුවන්. ඒ සිහිය ප්‍රඥාවෙන් යුක්තයිද කියන එකත් ඒ සිහියටම වැටහෙන එක. ඒ ප්‍රඥාව ලෝකෝත්තර මාර්ගය අනුව ගිය ප්‍රඥාවක්ද කියන එක ඒ සිහියම ප්‍රකටයි. ඒ ප්‍රකට වෙන්නේ එයා ගාව තියෙන මේ තියෙන ධර්මඥානේ මත. ඒ ඥානේ සතියේ යෙදෙන්නත් පුළුවන්. ඒ සතියේ නොයෙදී සතිය පිහිටන්නත් පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවෙන් යුක්ත වූ සති සම්පජාන්නේ කියන සිහි නුවණ කියන එක නම් ඒ සම්පජන්න සුතමේ ඥානෙ අපි ගාව තියෙන්න ඕනේ. ඒ නුවණ සහිතව අපි සිහිය පුරුදු කරන්න ඕනේ. ඉරියව්ව පවත්වනකොට සතිය නුවණ සහිතව පුරුදු කරනවා. එතකොට ඉතින් එයාට ඒක වටහා ගන්න අමාරුවක් නෑ මගේ සතිය ප්‍රඥාවෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්ත නැද්ද කියන එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සමිනාස බොහොම තෙරස්. තෙරුවන් සරණයි හැමදැනටම. මම හිතනවා අද දවසේදී වැඩිසටහන අපෙන් අපිට කාලේ තිබෙනවා. ඉතින් අද දවසේදී පසුගිය කාලය පුරා කුමාගේ අපගේ ලංකම්පයි මේ දම්සභා මණ්ඩපිට වැඩම කළා. ඉතාම විසක් ගනිමින් මේ සියලුම ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීම ඔක්කොම ලෑස්ති කරගෙන ගෞරවණ නිසාන් වහන්සේ ඉතාමත් අනර්ග ඒ උතුම් වූ ධර්ම කාණ්ඩයන් අපිට අපි කාටත් තේරුම් ගැනීමට හැකි වෙන පරිදි පාදා දීමට මහත් උත්සාහයක් කරනවා. ඉතින් ඒකෙන් මේ ලෝකේ පුරා විවිධ රටවල ඉන්න විවිධ පිරිස් මේ ප්‍රයෝජන ගන්නවා. ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා මණ්ඩපයට හටක ප්‍රමුඛ ඉතිරි සම්බන්ධ වෙලා ඉන්නවා මේ නම් හැටියට. නමුත් මම හිතනවා ඒකේ වලට තව තවත් සම්බන්ධ වෙනවා ඇති. ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ සුවානකට විශාල පිරිසක් සම්බන්ධ වෙන බවත් දැක්වා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබවහන්සේ මේ කරන්නා උතුම් ධර්මදානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ඔබවහන්සේට ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සතුටට සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම වහවහ අවබෝධ වීමට මේ සියලුම කුසලයන් හේතුවක් වේවා යැයි ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු
සාදු හොඳයි. මම හවුස්ින් අනුමෝදන් කරන්න මේ ඊට පෙර පොඩි මතක් කිරීමක් තියෙනවා. මට ඊළඟ සතියේ මේ පුණ්‍ය කර්මයක් ඉදලා තියෙන අනුරාධපුරේ රුවන්වැලිසෑයේ. ඉතින් ඒ නිසා මේ ඒ වෙනුවෙන් යෙදෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ඊළඟ සතියේ එන සෙනසුරාදා මේ මම මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේකේ පුළුවන් නම් මේක එකතු වෙලා පෙර දේවල් සාකච්ඡා කරන්න මේක මෙහෙමම යොදා ගන්න පුළුවන් ඔබලට. මම ඊළඟ සතියේ ඉඳන් සම්බන්ධ වෙනවා. මේ එන සේන සුරාදා මම දේශනාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මම පුඩි මතක් කිරීමක් කරන්න ගත්තේ. ඉතින් හොඳයි ඒක මතක් කරලා දැන් අපි මේ වෙලාවේ අපි පින් අනුමෝදනාව සිද්ධ කරනවා. අද දවසේදී ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒ වගේම ධර්ම දේශනා කිරීමෙන් ජනිත වූ යම් කුසල කර්මයක් තියෙනවා නම් ඒ සියලු කුසල ධර්මයෝ දෙවියන් ඥාතීන් ඇතුළු මේ සඳහා උදව් උපකාර කරන අතහිත දෙන ඒ වගේම සහ සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම මේ කුසල් එකසේ ජීවිතයට උපනිශ්‍රේ වීමෙන් තව තවත් ධර්ම ඥානෙ දිනු කරගන්න බොජ්ජංග ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරගන්න සත්පුරුෂයෝ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා පාරමී සම්පූර්ණ කරගෙන සුවසේම හැම දිනාට මේ සසර දුක නිමා කරගන්න මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා කියලා අපි බොහෝම මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන් ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අපේ සිත කය වචනෙන් දැන හෝ නොදැන මේ ධර්මයට හෝ සංඝ රත්නියට හෝ බුද්ධ රත්නියට හෝ යම් වරදක් මොමාද දෝෂයක් සිදු වුණා නම් ඒ සියලු වරදට ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සමාව අයදිනවා. ඊට අමතරව ඇතැම් කාරණා අපි කරගෙන යනකොට සමහර විට මේ දේශනා කරගෙන යනකොට යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තට මේවා සාකච්ඡා මාර්ගයෙන් සමහර දේවල් මතු කරලා අපි නිරවුල් කරගත්තා. ඉතින් ඒ නිසා ඒවා පිළිබඳවත් මම සමාව භජනය කරමින් අද දවසේදී මේ ධර්ම දේශනාව අවසන් කරනවා. අපි ප්‍රාර්ථනා ගාථාවන් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමු. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.